And then, you know.
හදාගන්නත් කීපයක් තියෙනවා මුලින් මේ ටිකක් දුක්මුන්ට අපි හදාගෙන 85 වෙනි පිටුවේ මුල්ම තෙලි දාරු ආදීහි නිප්පන්නාති කියලා තියෙන එක නිප්පන්නානි වෙන්න ඕන අපව 6 වෙනි වාක්‍යයේ ඒ උද්ෘතේ පටන් ගන්න ඕන භගවා කියන වචනේ භගවා කියන වචනේට කලින් උද්ෘතේ පටන් ගන්න ඕන ඒ උද්ෘතේ ඉවර වෙන්න ඕන අනුප්පත්තෝ කියලා තියෙන දෙවෙනි පෙළේ පළවෙනි වාක්‍යයේ පළවෙනි වචනේ අගදී අනුප්පත්තෝ උද්ෘත වහලා ඉති ඊට පස්සේ අර දස්සනාය කියලා අන්තිමට තියෙන උද්ෘතේ කපා ගන්න ඕන නැත්නම් අර්ථ ටිකක් අපහැදිලි වෙනවා හයවෙනි වාක්‍යය
බගවා කියන
තැන තමයි පටන් ගන්න. අනුප්පත්තෝ කියන තැනින් ඉවර වෙන්නේ. ඊට පස්සේ 7 වෙනි වාක්‍යයේ අන්තිම දෙලේ කාතුන් කියන එකට කලින් තියෙන්නේ අරෝගං කාතුන් වචනේ. ආයන්න අයන්න කර ගන්නවා. ඒ ටික තමයි. හරි. මේ කියාගෙන යමු නේ. ඉන්නම් මං කියද්දි කියාගෙන යමු නේද? යතහාපන යම් සේවනාහි දාරු ආදීහි නිප්පන්නානි දෙව ආදීෙන් නිපදවන ලද තානි තානි භණ්ඩානි ඒ ඒ භාණ්ඩ දාරුමය ආදීනි නාම හොಂತಿ දෙවමය ආදීහු නම් වෙද්ද දෙවමය ආදීහු නම් වෙත් ඉතින් අපි දයන්නකුත් දාගන්න ඕන මොකද අර යතහ තථා කියලා පද ඊළඟ එකත් එක්ක සම්බන්ධ වෙන නිසා දෙවමය ආදීහු නම් වෙද්ද තථා
කෙසේ
ඒතේපි ඒතේපි
ඒතේ අපි
නෑ ඒත ශබ්දය බහුවචනයි ඒවාද ඉතින් මෙතන මේවාද කියන අර්ථයක් තියෙනවා දැන් මං කිව්වා ඒ මේ කියන අර්ථ දෙකම ඒත ශබ්දේ තියෙනවා සාමාන්‍ය දුර මං කිව්වා ඉම ශබ්දය අපි කියන්නේ මේ කියලාමයි ත ශබ්දයට අපි අර්ථ කියන්නේ ඒ කියලාමයි හැබැයි ඒත ශබ්දයට අර මේ කියන අර්ථ දෙකම කියනවා මෙතනදී මේ කියලා කිව්වත් වරදක් නැහැ. මේවාද. මේ කියන්නේ මොනවා ගැනද? මෙතන විස්තරේ හැටියට නම් ඕ චෛතසික ධර්ම ගැනයි කියන්නේ කියලායි. මේවාද මනතෝ නිප්පන්නත්තා. මනසේ නෙවෙයි මනසින්. මනසින් නිපදවන ලද බැවින්. මනෝමයා නාම
මනෝමය
නම් මනෝමය නම් වෙත් කියලා තමයි කියන්නේ. සිතින් උපන්නාහු නම් වෙත් ඒ කිව්වත් හරි. හරි නේ. එතකොට මේකේ ඒ කොටස් දෙකේ එතකොට උක්තාක්‍යත ඒවත් ඉතින් හුරු කරගන්න ඕන. තොටේ හොන්ති කියන එක හූ ධාතුවෙන් හැදුණු පදයක් ඒ නිසා තමයි ප්‍රථම පදම මහා ගොඩක් තියෙන්නේ පළවෙනි කොටසෙත් කර්ම පද නැහැ නේ කි ප්‍රථම පදමයි එන්නේ තානි තානි භණ්ඩානි එතකොට ඒ භණ්ඩානි කියන පදේටම ආඛ්‍යාත පූර්ණ විදියට තමයි දාරුමය ආදීනි කියන පදෙත් ප්‍රථමාවෙන් තියෙන්නේ ඊළඟ වාක්‍යෙත් එහෙමයි ඒතේපි කියන පදේ මනෝමයා කියන පදේ දෙකමත් ප්‍රථමාවෙන් තියෙන්නේ හොන්ති කියන ක්‍රියාපදේ දිහා බලාගෙන ආඛ්‍යාත පූර්ණ පදේ ප්‍රථමාවෙන් කියලා අපි කිව්වේ හරි එතකොට අර දාරුවාදී නිප්පන්නානි තානි තානි අන්න ඒ පද එතකොට ප්‍රථමා විශේෂණ පද උක්ත විශේෂණ පදේ නිසා ඒවත් ප්‍රථම දෙවෙනි වාක්‍ය මානව ඔව් තරුණය කිව්වත් හරි ආලපන පදේ අහං මම තේ
ඒ
ඔක විභක්තිය මොකද්ද වචනේ මොකද්ද
ඒක විශේෂණයක් නෙමෙයි
ඔව් මේක චතුත්ති පදේ දස්සාමි කියන ක්‍රියාපදයේ දිහා බලාගෙන දෙනවා දෙන්නෙමි කියන කෙනේ දස්සාමි කියන කේ අර්ථය දෙන්නෙමි එතකොට මේ දීම ලබන කෙනා විභක්තිය චතුත්ති තුම්හ ශබ්දයේ චතුත්ති ඒක වචනයි තව තුයිහං තේ තව තුයිහං මතකෙද තේ කියලා පදයක් තියෙනවා චතුත්ති ඒක වචනයි ඒ පදයේ මේ තියෙන්නේ ද ශබ්දයේ බහුවචනේ හිම නෙවෙයි. සෝ තේ තං තේ ඒක නෙවෙයි මේ. ඒතෙන් අපි හුරු කරගන්න ඕන දැන් මෙතන අර්ථය ගැලපෙන්නේ අර විදියට කිව්වොත්. මෙතන ඉතිරි ටික කියාගෙන යමු එතකොට තේරෙනවා. නුඹට කියන එකයි අර්ථය. මම නුඹට සුවන්නමයන් වා මණිමයන් වා රජතමයන් වා ලෝහමයන් වා ඒකින් අපි සිංහලෙන් අර විදියටම කිව්වත් වරදක් නැහැ කොහොමද රන්මය හෝ මණික්මය හෝ රිදීමය හෝ ලෝහමය හෝ කියලා කිව්වත් වරදක් නැහැ චක්ක යුගං දස්සාමි ඉති කොහොමද කියමු බලන්න තේජානන්දස් චක්ක යුගං දස්සාමි ඉති චක්‍ර රෝධ යුගලයක් රෝධ යුගලයක් දෙන්නෙමි යයි බ්‍රාහ්මනෝ වදි බ්‍රාහ්මනයා කීවේය එතකොට මේකේ කර්තෘ කවුද වාක්‍යයේ
බ්‍රාහ්මනයා
කර්මපදි කීවේ මොකක්ද?
මොනක් කිව්වේ?
ඔව්. මොකද්ද කිව්වේ?
චක්‍රයේ
දෙන්නේ.
ඒ ඔක්කොම ටික. අර අන්තර්වාක්‍ය මම කලින් දැන් ඔකත් කීප වතාවක් කියලා තියෙනවා. කර්මපදයක් විදියට අන්තර්වාක්‍යයක් මෙන්න පුළුවන් කියලා. මේකේ මේ උද්ෘත ඇතුලේ තියෙන ඒ අන්තර්වාක්‍යම කියපු දෙ තේරෙනවද? බ්‍රාහ්මණයා කිව්වේ මොකද්ද? මානව අහං තේ සුවන්නමයන් වා ඉතින් ඒ ඉතිරි ටික කියලා දස්සාමි කියන ඔන්නෝයි කියලා. ඒක තමයි කර්මපදී. කර්ම අන්තර් වාක්‍යය. ඉතින් නාම අන්තර් වාක්‍ය කියලා තියෙනවා. ඉතින් ඒ වගේ එක කර්මපදයක් විදිහට යෙදෙන අවස්ථාවක්. අපි ඒ වගේ වාක්‍ය මේ ලියලා බෙදලා පෙන්නලා ඉතින් ගොඩක් කරානේ. ඒ නිසා අපහු ඕන නැහැ. සන්තානන්දස්මල එහෙමත් ඉන්න පන්තිවල කරලා ඇති නේද එහෙම? විතර පෙන්නලා ඇති. හා ඒ නිසා අනිත් අය ඉතින් ඊටත් පරණයිනේ නේ නේද? ඒ නිසා වුණේ අනිත් අයට. හරි. ඉස්සරහට මම දැන් වාක්‍යයක් කියලා කට්ටියට බෙදන්න දෙනවා. නේද? අට කතාවේ නේ එකක් පෙන්නලා ඒ වගේ මම අහනවා. හරි. ඊළඟ වාක්‍ය. මාගදෝ බිම්බිසාරෝ රාජා. ඒකත් අපි කියලාම ඉතිරි ඒ වගේ තද්දි ඉතිරි කියලා බලමු නේද නැත්නම් දැන් තද්දිත පාඩම නට අපි තද්දිත මොනවද කියලා කතා කරේ නෑනේ හරි ඔව් මෙතන තවත් වැරද්දක් තියෙනවා ඊළඟ වචනේ
අත්තනෝ
ඔව් අත්තනෝ පාසාදස්ස උපරිම තලේ තිතෝ කියලායි එන්න ඕන අත්තනෝ පාසාදස්ස
අනත්තනෝ
අන්තනෝ කියලා තියෙන්නේ හරි කියමු. අත්තනෝ පාසාදස්ස උපරිම තලේ තිතෝ. තමාගේ ප්‍රාසාදයේ මතු මහලෙහි සිටියේ. අතීත කිතකයක් ඕක තිත කියද්දි සිටින්නේ නෙවෙයි. තිට්ඨන්තෝ ඉන්නේ සිටින්නේ කිව්වොත්. තිතෝ කිව්වොත් අතීත කිතක සිටියේ. පින්ඩාය චරන්තං බෝධිසත්තං අනුගච්ඡන්ති නාගරේ දිස්වා. කොහොමද? පිඬු පිනිස හැසිරෙන බෝසතාණන් වහන්සේ අනුව යන නගරවැසියන් දැක. ඉති ටිකත් කියලා මම විස්තරය කියන්නම්. කිමේ තන්ති පුච්චි. කිං ඒ තං ඉති පුච්චි කියන එකයි. ඔව්. මේ කිමයි කියලා අර පැරණි පොත්තර එහෙම තියෙන්නේ නේ. මේ කුමක්ද යයි විචාලේ. එතකොට මේකේ කතරු කවුද? ඔව් රජතුමා, රාජා. ක්‍රියාපදේ පුච්චි. එතකොට ඒ විචාලදේ කිමේ තං ඉති කියන කොටස තමයි ඒකත් කර්මපදේ. ඒකත් මේ කුමක්ද යයි ඒක තමයි කර්මය. ඇසුදේ. ඒකත් එතකොට අන්තර් වාක්‍යයක්. તો මේකේ දිස්වා කියන පදේ කර්මපදය තමයි. දිස්වා කියන්නේ පූර්ව ක්‍රියාපදයක් නේ. ඒ පූර්ව ක්‍රියාවේ කර්මය මොකක්ද? නාගරී. අනුගච්ඡන්තේ කියන පදේ ဒုတိယා බහුවචනෙන් තියෙන්නේ. නාගරී පදේ ဒုတိယා බහුවචන නිසා ඒක ඒතකොට විශේෂණ පදේ. ඇයි ඒක ဒုတိယාවට ආවේ? කර්ම විශේෂණේ නිසා. පූර්ව ක්‍රියාවේ කර්ම විශේෂණය. ඒතොර දැන් මේ චරන්තං කියන පදේ ဒုတိယාවට ආවේ. ඒක ඉතින් විශේෂ රීතියක් තාම අපි සමහර කාරණා ඔක්කොම කතා කරලා නැහැ. කලින් හැබැයි මේ රීතිය මම කියලා දෙනවා. අනු කියන උපසර්ගයත් එක්ක යෙදෙද්දි අනුගච්ඡන්ත. ඒ වගේ ඒ කිතකයක් එක්ක ඒ කවුරුන් අනුවද යන්නේ ඒ පදේ අපි ဒုတိယෙන් තියන්නේ කියලා. කලින් අභ්‍යාසික ආවා ඒක මුල් හරියේදී. ඒ නිසා තමයි මේ බෝධිසත්වන් කියන පදේ ဒုတိယවට ආවේ. අනුගච් ඒවට කියනවා උපපද විභක්ති කියලා. අපි ඒව පස්සේ කතා කරනවා. ඒ වින පදයක බලපෑම නිසා තවත් පදයක විභක්ති විනාශ කරලා තියෙනවා. ඒ මේ විභක්තිය යෙදෙනවා මෙහෙම මේ වගේ උපසර්ගයක් යෙදුනොත්. ඒ වගේ රීති ටිකක් තියෙනවා. ඒවා තුන්වෙනි පොතේදී කතා කරන්නේ. ඉතින් මේ රීතිය කලින් කියපු නිසා දැන් කියන්නේ. ඒක මතක තියාගන්න ඕන. අනු උපසර්ගයත් එක්ක යෙදුනොත් ඒ තැනකදී ඒ කවුරුන් අනුවද අනුගච්ඡන්ත වගේ පදයක කවුරු අනුවද යන්නේ ඒ කිනාවත් ဒုတိယෙන් තියෙනවා. දැන් මෙතන ඒකට අර්ථය ගන්න ඕන. මේ රජතුමා දැක්කේ නගරවැසියන් වෙන්නේ. එතකොට මේ නගරවැසියෝ මොකද කළේ? බෝසතාණන් වහන්සේ අනුව ගියා. පැහැදිලි නේද? එතකොට බෝසතාණන් වහන්සේ පිඬු පිනිස හැසිරෙන බෝසතාණන් වහන්සේ අනුව යන නගරවැසියන්ව තමයි දැක්කේ. ඒ මිනිස්සයෝ බෝසතාණන් වහන්සේ අනුව තමයි ගියේ. ඒකයි අර්ථය මතක තියාගන්න. ඒ පින්ඩාය චරන්තං පිඬු පිනිස හැසුරුනේ කවුද? බෝධිසත්තං අනුගච්ඡන්ති කියලානේ තියෙන්නේ. බෝධිසත්තං පදේ ဒုတိယුනේ ඒ නිසා. හරි. එතකොට මේ වාක්‍ය තුනේ තිබුණු කියමු බලන්න. එහෙමනම් මොනවද මුල ඉඳන් තද්දිත පද? පළවෙනි වාක්‍යයේ දාරුමය. ආපහු
මනෝමය.
දෙවෙනි වාක්‍යයේ ඊට කලින් නැද්ද? මානවපදිත්. හරි, ඒ ටික තමයි. එතකොට මානව කියන පදේ හැදුනේ හිම කොහොමද? මොන අර්ථයෙන්ද? ගිනසිරියායස්ම. අපි දන්නේ ඕවා ගැන නේද? දැන් අපි භික්ෂුන් වහන්සේලා අපි මානවකයෝ ගැන හොයන්න ඕනේ නේද? හරි. එතකොට මාගදෝ කියන පදේ ඊළඟ වාක්‍යයේ උපරිම කියන පදේ නාගර කියන පදේ. તો એවත් එතකොට තද්දිත පද. ඊළඟ වාක්‍ය 4. දයාලු භගවා මහා කරුණාවෙන්
බහුවාවෝ
මහා කරුණික කියන අර්ථයත් හරි. මහා කරුණික භාග්‍යවතුන් වහන්සේ. මහා ජනතං අනුකම්පන්තෝ මහා ජනයාට මහා ජන සමූහයාට කියන තින් අර්ථය නේ. සමූහාර්ථ ත ප්‍රත්‍ය. ආලු තබ්බහුලී කියලා සූත්‍රයක් මම කිව්වා. 83 පිටුවේ මෙද හරී තියෙන්නේ. ඒ බහුල කොට ඇත්තේ යන අර්ථය කියලා. මහා ජන සමූහයාට අනුකම්පා කරමින් කරනුයේ කිව්වත් හරි. සබ්බදා ඒකත්ව අවසිත්වා. ඔව් සෑමදා එක් තැනක වාසය නොකොට තත්ත්ව විචරන්තු ඒ ඒ තැන්වල
බලසිරෙන්නේ
හැසිරෙනසේක් සම්දිට්ඨිකං ධම්මං දේසේසි අපි සිංහලෙන් නවකට ඒට සමානම වචනයක් කියනවා සාන්දෘෂ්ටික කියලා නේ සාන්දෘෂ්ටික ධර්මය දේශනා කළ තේක ඉතින් සම්දිට්ඨික කියන වචනේ තේරුම දැනගෙන ඔක කිව්වොත් කමන්නේ තමා විසින් දැක්ක යුතු කියන අර්ථය තියෙනවා. එතකොට මේකේ තියෙන තද්දිත පද කියමු බලන්න. සන්තානදාස්ම කියමු බලන්න එකක්.
දයාලු.
ඔව්. තව එකක් කියමු බලන්න දීරානන්දයස්ම.
මහා ජන.
නේ?
මහා ජන.
කොහොමද හැදුනේ ඒක?
මහා
ජන 82 පිටුවේ අන්තිමට ඒවා දැන් පෙරලලා හරි ආපහු බල්ලා මතක් කරගන්න තා ප්‍රත්‍ය ගාම ජන බන්දු සහායාදීහි තා කියලා සූත්‍රයක් මම කිව්වා මතකයි නේද තා ප්‍රත්‍යක් වෙනවා තව ඉතින් තියෙනවා භගවා කියන පදයක් තද්දිත තමයි අපි තාම ඒ වුණාට ඒක කලේ නෑ තව එකක් කියමු බලන්න ජිනත්‍රියයස්ම නැද්ද සම්දිට්ඨිකම් හරි අපි හැම එකම ඉතින් කියන්න යන්නේ නැහැ වෙලා යන නිසා පිළිසගේ අර අවධානය තියෙන්න ඕන නිසා මම අහන්නේ මං තනින් තනින් අහලා බලනවා. හරි. ඊළඟ වාක්‍ය. පාටලී ගාමිකා පිඛෝ උපාසකා.
පාටලී ගාමිකා
පිඛෝ උපාසකා. එතකොට අපි පදේ ආවේ මොකද උතන? ගාමිකා පිඛෝ උපාසකා. කෝ කියන එක නම් පද පූර්ණාදී අර්ථවලදී
දෙන්නේ.
ද. එතකොට මේ උපාසක පදයෙන් පස්සේ මේ ද පදේ ගන්න එකයි අර්ථ ගැලපෙන්නේ. පාටලී ගම් වැසි උපාසකයෝද පාදේ පක්ඛාලෙත්වා පාසෝදා ආවසතහ ගාරං පවිසිත්වා ආවසතහ ගාරයට තිවිසේ තානායම කියලා දීලා තියෙනවා නේද හරි කුරත්තිමං බිත්තිං නිස්සාය නැගිනහිර බිත්තිය ආධාර කොටගෙන කියන අර්ථයක් තියෙනවා. ඇසුරු කොට කියන අර්ථයක් තියෙනවා. පච්චිමා බිමුඛා නිසී දින්සු. සිටියේ නෙවෙයි. නිසීද තියෙන්නේ ඉඳ ගන්නවට. එතකොට හුන්නා. එතකොට බටහිර දේශ බලා එහෙම නැත්නම් බටහිර දේශට මුහුණලා. හුන්නාක අතරම මෙතන මුඛා කියලා ගද්දී බටහිර දෙසට මුහුණු ඇත්තාහු කියලායි අර්ථ කියන්න ඕන. තේරුණාද? ඔය මුඛ කියන පදය ඊට පස්සේ ඇත කියන අර්ථයේ න ප්‍රත්‍ය ඇවිල්ලා ඒ බටහිර දෙසට මුහුණ ඇති කියන අර්ථයෙන් තමයි මුඛා කියලා කියන්නේ. හැදෙදි.
එතකොට අභිමුඛ වගේ
නිපාතක් තියෙනවා මෙතන එහෙම නෙවෙයි. මේක පශ්චිම දිශාවට මුහුණ ඇත්තේ යමෙකුටද ඒ කිනාකට කියනවා පශ්චිම දිසාභිමුඛෝ කියලා. ඒ විදිහට ඒකේ බහුවචන පදේ. ඒ නිසානේ මේ බහුවචනෙන් තියෙන්නේ උපාසකා කියන පදේ දිහා බලාගෙන තමයි පච්චිමාබිදිසා පච්චිමාබිමුඛා කියලා බහුවචනෙන් තියෙන්නේ. ඒක වචනෙන් තිබුණා නම් පච්චිමාබිමුඛෝ කියලා යෙන්නේ. නාම පදයක් මේකේ. එතකොට මේකේ තියෙන තද්දිත පද කියාගෙන යමු බලන්න. මෙත්තානන්දයස්ම මුලින්ම අහුවෙන්නේ මොකක්ද?
ආදලිකාමික.
ඔව් ගාමිකා කියන පදේ. හැදෙන හැටි ඉතින් ඔක්කොම මං අහන්න යන්නේ දැන්. ඒ ටික කරලානේ තියෙන්නේ නේද? තව එකක් කියමු බලන්න. අරිය විලාසයස්ම. පුරත්තිම කියන පදේ. තව එකක් කියමු බලන්න විනේ විසුද්ධියස්ම. අභිමුඛ කියන කතාව ඇරුණාම ඇත්තටම ඔකේ පච්චිම කියන පදේ තමයි තද්දිතය. අපහුවේ තද්දිතය තවත් තද්දිත වෙලා තමයි අභිමුඛ කොටස පස්සේ එකතු වෙලා හැදෙන්නේ. සමාස බහුබිහි සමාසේනොත් මේ පදේ හදන්න පුළුවන්. හරි ඊළඟ වාක්‍ය. එතකොට මේකේ තව මේත් එක්කම වාක්‍ය රටාවකුත් තේරුම් ගන්න එක වටිනවා. මෙතන මේ නිස්සාය කියලා නිපාතයක් තියෙනවනේ. නිස්සාය. එතකොට මේ නිස්සාය කියන නිපාතයත් එක්ක බොහෝ විට යෙදෙන්නේ ဒုတိယ පදයක්. ඒකත් මතක තියාගන්න. උදාහරණ තුම්හේ නිස්සාය, භිත්තින් නිස්සාය ඔය විදිහේ යෙදීම් බුද්ධ දේශනාවේ බහුලව තියෙනවා. බිත්තිං නිස්සාය, බිත්ති ආධාර කොටගෙන, තුම් හේ නිස්සාය, ඔබ වහන්සේලා ඇසුරු කොටගෙන, ඒ විදිහට. ඊට අමතරව තව යෙදෙන අවස්ථාවක් තමයි මේ යෙදීම තියෙන්නේ තැන් කීපයක විතරයි. මේ නිසේ වාසය කරනවා ඒ වගේ තැනකදී විතරයි ඒ යෙදීම ඉදිරියට තියෙන්නේ. කොහොමද? ආයස්මන්තානං නිස්සාය ආයස්මතෝ නිස්සාය වච්ඡාමි. අලජ්ජීනං නිස්සාය වසන්ති. අන්න ඒ වගේ තැන් විනය පිටකේ බහුලව යෙදෙනවා. එතකොට ඒක චට්ටි පදයක් එක්ක යෙදෙන්නේ. ඒ අවස්ථාවේදී විතරයි මේ යෙදීම තියෙන්නේ. නිසේ වාසය අහුනේ. දැන් මම ටිකක් හොයලා බලුවා. ඒ හොයලා බලපු ටිකේ නම් ඒ නිසේ ඇසුරු කරගෙන වාසය කරනවා කියන අර්ථයේදී තමයි චට්ටි පදයක් එක්ක යෙදලා තියෙන්නේ. අනිත් හැම තැනකදීම වගේ ဒုတိယ පද එක තමයි යෙදලා තියෙන්නේ. එතකොට මේ විදිහේ යෙදීමක් තියෙනවා ඒ නිස්සාය කියන පදයත් එක්ක කියලා මතක තියාගන්න. හරි. ඊළඟ වාක්‍ය. මේකේ දැන් අස්සෝසුන් කියන එකේ තේරුම මොකද්ද?
අසන්න. අසන්නට නේද?
අසන්නටද?
ඇසුවේ.
ඔව්. ඇසුවේයත් නෙවෙයි. ඇසූහ බහුවචනයි. දැන් ක්‍රියාපදේ මුල තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඉගෙනගත්තු රටාව මොකද්ද? කර්තෘ මුලට ක්‍රියාපදේ අගට මැදට. ඔව්. දැන් මේකේ එතකොට මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාපදේ කොහෙට දෙන්න ඕන? මැදටද? අගට. ඔව්. කර්තෘ මුලට කර්මපදේ මැදට ක්‍රියාව අගටනේ අපි අහලා තියෙන්නේ. දැන් මේකේ හරි වැඩේ වෙලා තියෙන්නේ. මේකේ වුණ ක්‍රියාපදේ මුලට ඇවිල්ලා. එතකොට ඉතිරි ටික කියාගෙන ගිහිල්ලා මේකේ දලාර්ථය දැනගෙන ඉස්සෙල්ලා කර්තෘ හොයාගන්න ඕනේ. එහෙම කරගෙන තමයි වාක්‍ය ගලපා ගන්න ඕනේ. කියාගෙන යව බලන්න. අස්සෝසුන් ඇසූහ. ඇසූහ වේසාලිකා ලිච්ඡවි. විශාලා වැසි ලිච්ඡවිහු. එතකොට මේ පදේ තියෙන්නේ මොන විභක්තියෙන්ද?
පඨම
බහුවචනේ තියෙන්නේ. ඒ නිසා තේරෙන්න ඕන මේක තමයි එහෙමනම් කර්තෘ පදේ කියලා. තේරුණාද? එතකොට ඒ අය ඇහුවේ මොකක්ද කියන එක තමයි එතනින් පස්සේ අර මං කියපු උද්ෘතයෙන් කියලා තියෙන්නේ. ඒ අය ඇහුවා මොකක්ද? භගවා කිර කෝටි ගාමං අනුප්පත්තෝ ඉති. ඒ තමයි කර්මපදේ. එතකොට මේ වාක්‍යයේ තියෙන්නේ ක්‍රියා පදය, කර්තෘ පදය, ඊළඟට කර්මපදේ රටාවට තියෙන්නේ. ඉතින් ඒ ටික මතක තියාගන්න ඕනේ. මේකේ කර්මපදෙත් අනිත් එක වාක්‍යයක්, අන්තර් වාක්‍යයක්. එතකොට අපි මේකේ අර්ථ කියද්දි කියන්න ඕන වේසාලිකා ලිච්ඡවි විශාලා වාසී ලිච්ඡවීහු භගවා කිර කෝටි ගාමං අනුප්පත්තෝ ඉති අස්සෝසුං. ඔව් භාග්‍යතුන් වහන්සේ කෝටි ග්‍රාමයට සපැමිණි සීක යයි අස්සෝසුං ඇසූහ. අනුප්පත්තෝ කියන එක අතීත කිතකයක්. පැමිණි කියන එකයි අර්ථය. වැඩම කළ සීක යයි. ඊළඟට ඉල් තව වාක්‍යයක්. අතකෝ ඉක්බිති වේසාලිකා ලිච්ඡවි විශාලාවාසී ලිච්ඡවීහු භද්‍රානි යානානි යෝජා පෙත්වා යහපත් යානා යොදවා. යෝ ජෙත්වා කිව්වොත් යොදා, යෝජා පෙත්වා කිව්වොත් වෙන කෙනෙක් ලව්ව කරවන දෙයක්. යොදවා ප්‍රයෝජ්‍ය ක්‍රියා නේද? ඊළඟ කොටසත් අපි ගලපගද්දි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. වේසාලියා නී ඉන්සු භගවන්තං දස්සනාය. කොහොමද මේකේ නී ඉන්සු කියන ಪದේ තේරුම? පිටව යයි කියන, පිටව ගියහ කියන එකයි. අතීත බහුවචනයි. නී ඉන්සු කියන එක පිටව ගියහ කියන එකයි අර්ථය. වේසාලියා කියන ಪದේ පංචමී. විශාලාවෙන් පිටව ගියහ. ඊට පස්සේ තමයි ඇයි පිටව ගියේ කියන හේතුව දීලා තියෙන්නේ. කුමක් පිණිසද පිටව ගියේ කියන හේතුව දීලා තියෙන්නේ ඊට පස්සේ. භගවන්තං දස්සනාය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස. එතකොට අපි මේ වාක්‍ය කියද්දී ඒක ගලපලා කියන්න ඕන. ඒ යොදවා කියන කොටස කියලා, ඊට පස්සේ අර කුමක් පිණිසද කියන කතාව කියලා, විශාලාවෙන් නික්ම ගියහ කියලා. කොහොමද? භගවන්තං දස්සනාය භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස වේසාලියා නී ඉන්සු විශාලා නුවරින් පිටව ගියහ. එහෙමයි අර්ථ කියනවා. දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන යෙදීමක් මේ. ඉතින් මේවා කියවද්දි අපි ඔන්න ඔය විදිහට අර්ථ ගද්දි ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් දේශනාවේ සමහර විට අපි මේ කියන රටාවටම නෙමෙයි පොඩ්ඩක් එහෙම එහෙ වචන දැන් පේනවා ඇති මේ තැන්වලනේ. අපි භාෂාවතරනේ පළවෙනි පොත කතා කරන් යද්දී ඒ ඔහොම ප්‍රශ්න ආවේ නැහැ. ඔක්කොම අර කර්තෘ කර්ම ක්‍රියා පිළිවෙලටම තිබුණා නේ. ඉතින් මේකේ ටිකක් ඊට වෙනස් වෙනවා. ඒ නිසා ඒ ගැන ඉතින් සැලකිලිමත් වෙන්න ඕන. ඒ තැන් වල තව වාක්‍ය තියෙනවා. ඔව්. ඒක එතකොට අපි කියාගෙන යමු බලන්න මොනවද තියෙන තද්දිත පද. වේසාලිකා බව ඔව් භගවා පදේ තියෙනවා. ඒක අපි තාම ඉගෙන ගත්තේ
නෑනේ.
ඒක සමාස පදයක්. ලීන සිවියක් ඇත්තේ යම් කෙනෙකුටද බහුබීහි සමාස. තද්දිත ක්‍රමයටත් හදන්න පුළුවන්. ඒත් තාම අපි ඉගෙන ගත්තේ නෑ. ඇත කියන අර්ථයේ තද්දිත පදයක්. එතකොට තුනී කියන එකයි. තුනී සිවියක් තියෙන නිසා. සිවිය හම නෙවි. චප් තච. ඔව් මෙතන චවි කියලා තමයි තියෙන්නේ නේද? සම තමයි. නෑ ඇතුළ පේනවා කියනවානේ. මන් දැකලා නෑ. ඒ නිසා මට ඉතින් කියන්න බෑ. පස්සේ දැන් කීවලා බලන්නකෝ කොහොමද කියලා. පොඩි කාලේ නේද ඔය මේ වැඩි වුණාට පස්සේ එහෙමද කියන කතාව කියන්නේ පොඩි කාලේ පොඩි දරුවෝ කාලේ
අපිත් වෙලා
ඒ වගේ තින් ඉච්චර හොයලා අපිට තේරුමක් නැහැ ඒ ලස්සන කතාව කියන්නේ ඇඟ ඇතුලේ පේන කතාවක් ගැන නෙවෙයි එතන කියන්නේ හරි අපි යමු ඉස්සරහට හරි ඒ ටික තමයි දවට මෙතන මේ වාක්‍ය තියෙන ඊළඟ වාක්‍ය තේන කොහො පන සමයේන ඔ ඒ සම එතකොට දැන් හරි වැඩි දැන් මෙතන තියෙන තතියාවෙන්නේ නේද කොහොමද එකල්හි කියලා සත්තුමියන් අර්ථ කිව්වේ ඒ ගුරුවට කිව්වේ
නෑ පොතේ තියෙනවා
අපතේ තියෙනවා මේකේ ඒ ගැන විස්තර කියනවා තුන්වෙනි පොතේදී අපි කාරක කියලා පාඩමක් තියෙනවා එතනදී තතියා විභක්තියේ යෙදෙනවා සත්තමී අර්ථයයි තතියා විභක්තියේ යෙදෙන තව අර්ථයක් ඇතැම් තැනක සත්තමී විභක්තියේ අර්ථයේ කාලාර්ථයක් කියවෙන තැන්වලදී සත්තමී අර්ථයේ තතියා විභක්තිය යෙදෙනවා. ඒක උදාහරණයක් තමයි මේ. එසම යෙහි කියලයි අපි අර්ථ කියන්නේ. එසම යෙහි කියලා. රාජගහිකස්ස සෙට්ටිස්ස. රජගහ නුවර සිටුතුමාට. සත්ත වස්සිකෝ සීසාබාධෝ අහෝසි. අවුරුදු 7ක් පැවතුණු කියන එකයි නේ
පුරාදාන බලෙන්
පුළුවන් එහෙමත් කියනකොට මෙතන වර්ෂ 6ක් ඇති කියන අර්ථයනේ බහු මහාන්තා මහාන්තා දිසාපාමොක්ඛා විජ්ජා බොහෝ මහත් මහත් දිසාපාමොක් වෛද්‍යවරු කියන එක තමයි අර්ථය. ආගන්ත්වා. ත්‍රි කොටසත් ගලපද්දී අපි හොඳට බලලා ගලපන්න ඕන. මෙහෙමයි අර්ථ කියන උන අරෝගං කාතුන් න අසක්කින්සු. අරෝගං කාතුන් න අසක්කින්සු. නිරෝගී කිරීමට සමත් නොවුහ න අසක්කින්සු. තොට මේ අසක්කින්සු කියන එකේ තේරුම බැරි වුණා කියන අත් එහෙම නෙවෙයි. අතීතයේදී අයන්නක් මුලට එනවා කියලා අපි කතා වුණානේ නේද? ඒ සමාන සක්කින්සු අසක්කින්සු සමාර්ථයි. එතකොට න අසක්කින්සු නාසක්කින්සු කියලා සංදි ක්‍රමයට ඉතින් දැන් දන්නවා දීගං සූත්‍රයෙන් දීර්ඝ වෙලා නේද? හැදිට තියෙන්නේ නයන් විදිය නයන් ලොප් වෙලා මේක දීර්ඝ වෙලා නාසක්කින්සු. ඒ නිසා තමයි සංදි පාඩම මුලින් ඉගෙනුවේ. පද එතකොට දැන් දැක්කම වින් වෙලා පේන්න ඕන. මේක දකිද්දි දැන් නැතු ඉතින් මේක පෙන්නලා වින් කරලා දීලා නැහැ නේ. නාසක්කින්සු කියද්දි මේ විදියට දැන් පේන්න ඕන න අසක්කින්සු කියලා තමයි මේ තියෙන්නේ කියලා නේද? එහෙම පේනවද? පේනවා මේ වෙලි වරි පස්සේ. දැන් පේනවා ලිවෙලි පස්සේ. ලියන්න කලින් පේන්න ඕන නේද?
ඉස්සරහට අරෝගං අරෝග්‍යං වචන දෙකම එනවද?
නැහැ. අරෝග්‍ය කියන එක නිරෝගී බව කියන එක. ඒක අපි පස්සේ හදනවා. භාව තද්දිත කියලා තව ඉස්සරහට ඉන්නේ. එතකොට නිරෝගී බව කියන එකයි තේරුම. එතකොට අරෝගං කාතුං න සක්කින්සු. නිරෝගී කෙනෙකු කිරීමට නොහැකි ඌහ කියන එකයි අර්ථය. ඒකේ තියෙන තද්දිත පද කියාගෙන යමු බලන්න. රාජ ගහික කියන එක රජගහ නුවර වාසී කියන එකයි සත්ත වස්සික ඒකත් හත් වර්ෂයක් ඇති කියන අර්ථය පැවති කියන අර්ථය තමයි. එතකොට ඒවත් අපි හැබැයි නික ප්‍රත්‍ය නික නෙවෙයි එක ප්‍රත්‍ය. ඒක ඒක තාම කලේ නැහැ. ඉස්සරහට තියෙනවා. සීසාවාද කියන ಪದේ කොහොමද දන්නේ හැදුනේ නේද? මොන වගේ ಪದයක්ද දන්නේ නේ? සීසාවාද කොහොමද එතකොට අර්ථය? හිසෙහි ආබාධය. කොහොමද ඇදිලා තියෙන්නේ? සත්තමි තප්පුරිසයක් නේ. හිසෙහි ආබාධය සීසේ ආබාධෝ සීස ආබාධ කියලා පදේ හදන්න. සත්තමි.
හිසේ ආබාධය.
හිසේ තමයි. හිසෙහි හිසට අයිති කියන අර්ථයෙන්ද? චට්ටි අර්ථයේ හිසේ හිසට අයිති ආබාධ එහෙම ගන්නත් පුළුවන්. දෙකම ගැලපෙනවා බොහෝ දුරට. ඊළඟ වාක්‍ය. අතකෝ ඉබ්බිති ජීවකෝ කෝමාර භච්චෝ. අපි මෙහෙම කෙටියෙන් කියමු. ජීවක කෝමාර භච්ච තුමා. සෙට්ටින් ගහපතින් ගෘහපති සිටුතුමාව මංචකේ නිපජ්ජා පෙත්වා ඇඳෙහි නිදි කරවා කියන එක මංචකේන සම්බන්ධිත්වා ඇඳ සමග සම්බන්ධ කොට කියන්නේ කෙටියෙන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් ඇඳේ බැඳලා කියලා නේද ඒ අර්ථය තමයි අල්ලලා ඇඳේ බැඳලා කියන එක ඉතින් අර ටිකක් ඉතින් පිළිවෙලට කියන්න ඕන නිසා මෙහෙම කියලා තියෙනවා නේද සීසච්චවින් පාලෙත්වා සීසේ සීසච්චවි කියන්නේ හිසේ සිවිය හිසේ සිවිය පලා දේ පානකේ නීහරිත්වා පණුවන් දෙදෙනෙකු බහැරට ගෙන බහැරට ගෙන කියන අර්ථේ වඩා හොඳයි නේද එළියට අරගෙන ජනස්ස දස්සේසි ජනතාව ජනයාට පෙන්වීය ඒකට මේකේ තියෙන මංචක පදේ නේද මංචක පදේ මතක විදියට ක ප්‍රත්‍යයයි මේ පානක පානක පදෙත් ඒක නම් මම පොඩ්ඩක් බලලා කියන්න ඕන
නේ ඔලුව පනෝවිනාස
ඉඳලා නිදින් නැත්තම් අරන් දාන්න බෑනේ නේද
කොහොමද දන්නේ නේ හැදෙන්නේ
කොහොම හරි හැදෙන්නේ නැති ඉතින් දන්නේ ඒ ගැන නම් කියලා නැහැ
ඔලුවේ දැන්නේ ඇඟිලි
මුදුන් ඇඟිලි මුදුන් ඒතර මේකත් තියෙන්නේ මහා වග්ගපාලි මතක විදියට බේසජ්ජක්
අහන්න ඔලුව පාඩමක් දෙන්න
ජීව කතාවස්තු. ඔව්. ඊළඟ වාක්‍ය. සෙට්ටි පුත්තෝ සිටු පුත්‍රයා. නීයානිකංවත බුද්ධ ශාසනං ඉති පසීදිත්වා. ඔව්. අපි ඒක වචන ගලපද්දී හරියට ගලපලා ගන්න ඕන. වත ඒකාන්තයෙන් බුද්ධ ශාසනං නීයානිකං ඉති පසීදිත්වා බුද්ධ ශාසනය නෛර්යානිකයයි පැහැදී යෝජනිකං සුවන්න චේතියං යොදුනක් පමණ ඇති ප්‍රමාණය ඇති ස්වර්ණ චෛත්‍යය ස්වර්ණ චෛත්‍ය කම්බල කංචුකේන පරික්කිපිත්වා කම්බිලි වැස්මකින් වටපොත තත්ත තත්ත ඒ තැන රත චක්ක ප්‍රමාණේහි සුවන්න පදුමේහි අලංකරි රත චක්‍ර ප්‍රමාණ ඇති රන් පියුම් වලින් අලංකාර කරීය. ඔව් සරසුයේ කිව්වත් හරි. තොට නීයානික කියන පදේ යෝජනික කියන පදේ තොට ඒවා තද්දිත පද. මේක නම් මට එහෙම බලන්න බැරි වුණා අංශු. සුවන්න පදුමෙහි කියද? කම්මධාර සමාසනේ. ඊට පස්සේ කරණ විභක්ති. රන් පියුම් වලින් අලංකාර කළා. ඒවා කරණ කොටගෙන. කරණ විභක්ති. අටුවාවේ ඔක රහතන් වහන්සේ කෙනෙකුගේ පෙර ජීවිතයක සිදුවීමක් කියලා තමයි පේන්නේ. හරියට මතක නැහැ තේර ගාථා අංගුත්තර නිකායේ තේර ගාථා නෙමෙයි. ඒතදග්ග පාළිය තියෙනවනේ. ඒතදග්ග පාළියේ පෙර පූර්ව චරිත
දක්වනවානේ.
එහෙනම් මට එහෙම නම් මතක නැහැ.
අර උන්වහන්සේට
ඒ වගේ වෙනදේ වගේ බාහිර තත්ත්වයන් මාල් දෙක
සතිය
ඒක හිමිට අපි පස්සේ බලමු නැත්නම් වෙලා යනවා
නෑ ඊළඟ
වාක්‍ය ඊළඟ එකද එතන වුණාට චෛත්‍ය කතාවක් කියන්නේ විදියක් නෑ භාග්‍ය තුනන්ත ජීවමාන කාලේනේ ඒක ඒ සිදුවීම උන වෙලාවෙ නම් නෙවෙයි ඒක අපි පස්සේ බලමු දැන් හොයාගන්න පුළුවන් නිතන නේද කට්ටියට පහසුකම් තියෙනවා ඉතින් හිමීට හොයාගන්න තියෙන තැන නේද ඊළඟ එක නම් ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කතාව ඉතින් ඒ එක අටුවාවෙ තියෙන්නේ ඒ කතාව හරි දැන් ඒතදග්ග පාළි ඉතින් ඒ අග්‍රස්ථාන ලැබපු ඒ රහතන් වහන්සේ හැමෝගෙම අතීත චරිත දක්වනවනේ එතකොට අංගුත්තර නිකාය තමයි ඒක කියන්නේ ඊළඟ වාක්‍ය තස්මින් සමයේ ඒ සමයෙහි චතු සත්තති සහස්ස ජටිලා කියද්ද සංඛ්‍යාව කොහොමද හැදුනේ එතකොට 74000 හැදුනේ කොහොමද උතන
සහස්ස
එහෙමනේ කොහොමද චතු කියන්නේ 4 සත්ත්‍ති කියන්නේ 70 සහස්ත්‍ර කියන්නේ 1000 එතකොට කොහමද ඔබ හැදේ
ගුණිතයක් නේ වැඩි
ගුණිතයක් බලන්න 74000 කියන්නේ එහෙමනේ ඒක මතක ගන්න ඕන පාලි භාෂාවේ සංඛ්‍යා හැදෙන ක්‍රම මතක විදියට 6ක් විතර තියෙනවා ඒකෙන් එකක් තමයි ඇතැම් විටක සංඛ්‍යා එකතු වෙනවා. ඒ වෙලාව තව සංඛ්‍යාවක් එක ගුණ වෙනවා. මෙතන වෙලා තියෙන්නේ ඔහොම එකක්. ඒක මතක තියාගන්න. චතු සප්තති පද දෙක එකතු වෙනවා. සහස්ස පදෙත් එක ගුණ වෙනවා. එතකොට මේකෙදි අර්ථ ගන්න ඕනේ 74000.
භාගයක් හරි.
මං ගත්තේ 10යි 74000.
ඔව් එහෙම තමයි.
හැබැයි
දැන් සතම් භික්ඛු සහස්සානි ඒ වගේ තැන් තියෙනවා. තව එතකොට ඒ වගේ අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බල. කොහොමද එතකොට අර්ථ ගන්න ඕන? අසීතින් දස ඒකෝ. කොහොමද? දැන් ගුණ කළොත් එහෙම 800යි. ඔව් 800යි. දැන් එහෙම නෙවෙයි ඒ තැන් වල අට කතාව කියනවා. දැන් අපි සමහරට ඒ රටා ටික දන්නේ නැත්නම් එහෙම අපි වෙනම කාරිය අර්ථයක් කියනවා. මෙතනදී කියනවා මේක එකතු කරලා ගන්න කියලා. 91 ගණන් මේ කියන්නේ. ඊතෙන් දෙකේම එකතු අසීතින්ච දසච ඒකෝච අසීතින් දස ඒකෝ කියලා පදයක් තියෙනවා. ච දැන් ඉගෙන ගත්තානේ ද්වන්ද සමාසය. ඒ ද්වන්ද සමාසයෙන් තමයි මේ පදේ හැදෙන්නේ. හරි. ඒක තමයි ඉතින් අර බුද්ධ දේශනාව ඉතින් මේ විවිධ රටාවල් වලට දේශනා කරනවා. ඒ නිසා තමයි ඇත්තටම ව්‍යාකරණයක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපිට තේරෙන්නේ නැහැ මේකේ අර්ථ ගන්න කොහොමද කියලා. අර විදිහේ රටාවලුත් තියෙනවා. මෙහෙම රටාවලුත් තියෙනවා. දැන් ඒ ටික ඔක්කොම ව්‍යාකරණ පොත්වල විස්තර කරනවා. මෙහි මේ විදිහේ සංඛ්‍යා ක්‍රම තියෙනවා කියලා උදාහරණත් එක්ක පෙන්නනවා. ඒතර දැන් අට කතාවේදී ඒක කියනවා. මෙතනදී මේකේ අර්ථය මෙහෙම ගන්න ඕනේ. මේ රටාවට ගන්න ඕනේ. එහෙම කියනවා. හරි. පනීත පනීතානි ඕජවන්තානි පලාපලානි ගහෙත්වා. ප්‍රණීත ප්‍රණීත උදවත් කුඩා මහත් ඵල ගෙන ඵලතුරු ගෙන ගිනවිත් කියන අර්ථය. එතකොට මේකේ දැන් පලාපලානි කියද්දි කොහමද ඔකේ පද වෙන් කරන්නේ ඵල අපල කියලා. ඵල
අපල
ඵල අපල හරිද? එතකොට කොහොමද මේ කුඩා මහත් ඵල කියලා කිව්වේ? පළතුරුයි පළතුරු නොවන දේවලුයි ඉගෙනලා තියෙන්නේ. නේද?
ඵල කියන ඇත්තේ ලොකු
ඒවා.
ඈ? ඵල කියන ඇත්තේ ලොකු
ඒවා. ඔගේ දැන් එකපාර එහෙම බලපහම පේන්නේ නැහැ ඒ අර්ථය. ඒ නිසා දැන් ඇත්තරම මේක ටිකක් එහෙම තියේදී අපහැදිලි. අට කතාවේ කියනවා මේකෙදී කුද්දක මහන්ත ඵල ගැනයි මේ කියන්නේ. පලා පලා නීති දැන් ඔය ශික්ෂාපද ගැන කියද්දි කියනවා ඒක. ඒ වගේ තැන් කීපයක් මට මතකයි. ඔය වජ්ජා වජ්ජං උපනිජ්ජායති තී උපජ්ජායෝ කියලා නිරුක්තියක් දෙනවා. වජ්ජා වජ්ජං වජ්ජා වජ්ජං උපනිජ්ජායති තී උපජ්ජායෝ කියලා. ඔබට තේරුම ගත්තද? ඒක වෙන් කරපුවම වජ්ජ අවජ්ජ වරද්දයි නැති එකයි කියලා දෙන
කෙනා
කියලා. මේකේ මොනට විස්තර කරන්නේ? ඉතින් නැති එක ඉතින් විශේෂයෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ. කුඩා මහත් වැරදි කියලා. කුඩා මහත් වැරදි කියලා දෙන කෙනාට තමයි උපාද්‍යයන් වහන්සේ කියලා.
වජ්ජාවජ්ජං
උපනිජ්ජායති ඉති උපජ්ජාය. හරි. පෙන්නා දින අර්ථය. ඒව අපි පස්සේ කතා කරමු. තොර මෙතනත් ඒ පලාපල කියලා ගැද්දි කුඩා මහත් ඵල කියලායි අර්ථ ගන්න ඕන. තොර මේ විදිහේ රීතියක් තියෙනවා. ඒකත් මතක තියාගන්න ඕන. අයන්න මුලට ආවම දැන් අකාරයේ විරුද්ධාර්ථේම නෙවෙයි තියෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕන. ඒ කියන්නේ න කියලා නිපාතයක් තියෙනවා. ඒ නිපාතේ අර්ථ හයක් තියෙනවා. ඒකෙන් එක අර්ථයක් තමයි විරුද්ධාර්ථය. අපි දන්නේ ඕක විතරනේ. ඒ නිසා අපි හැම වෙලෙම අයන්නක් දාපු ගමන්ම කියනවා. අපි අයන්නක් දාපු ගමන් කියන්නේ විරුද්ධාර්ථය. අර්ථ හයක් තියෙනවා අපි ඒව පස්සේ ඉගෙන ගමු. ඉතින් ඒ න නිපාතේ කාර්ථයක් කුඩා අර්ථය අනුදරා කඤ්ඤා කියනවා. අනුදරා කඤ්ඤා. ඒකේ අර්ථය බඩ නැති ස්ත්‍රියද? එහෙම කිව්වොත් හරි දැන් ස්ත්‍රිය ප්‍රමාණයෙන් කුඩා බඩක් ඇති ස්ත්‍රිය. ඊට කියනවා අනුදරා. එතන අන කියලා ආවේ නකාරයට ආපු අන් ආදේශය. අපි කලින් ඉගෙන ගත්තානේ. ස්වරයක් පිටිපස්සෙන් තියෙනවා නම් න උදරනේ නකාරයට අන් ආදේශයක් වෙනවා කියලා. එතකොට මේ නකාරයට ආපු අන් එකින්ම තමයි අනුදර කියලා පදේ හැදෙන්නේ. අන් උදර. අනුදර. පැහැදිලිනේ. එතකොට අනුදර කියන එකේ අර්ථය න උදර. එතකොට හරි වැඩේ. දැන් බඩක් නැති. එහෙම කට්ටි ඉන්නවා. ඉතින් බඩක් තියෙන්නේ බෑ කොහේ හරි නේද? ඉතින් චූටියට හරි තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ මේ න නිපාතේ තියෙන අතවාර්ථයක් තමයි අල්පාර්ථය. කුඩායි කුඩායි කියන එතකොට කුඩා බඩක් තියෙන කියන එකයි අර්ථය. ඒ නිසා ඉතින් අපි මේ රීති දැනගෙන හිටියේ නැත්නම් අපි මේක පරිවර්තනය කරනවා බඩ නැති කන්‍යාව. ඒ වගේ පරිවර්තනය කරා. ඒක නිසා ඉතින් අපි ඒව දැනගෙන ඉන්නවා. හරි. පලාපලානි ගහෙත ආචරියස්ස සම්තිකං සම්පත්තා. ගුරුවරයාගේ සමීපයට ඔව් සපමිනියහ සපම ඔව් පැමිනියාහු පැමිනියාහු ඒක එතකොට තියෙන කියාගෙන යමු බලන්න. ඔව් ජටිල පදේ ඉතින් තාම ඉගෙන ගත්තේ නැහැ. ඒකත් තද්දිතයක් තමයි.
ජටිල කියන්නේ මේ
ඉස්සරහට ඊළඟට අමං කියන්නම් ඒ ටික.
ජටිල
නැත්නම් දැන් ඒ කියන්නේ කියොත් ආයෙත් වෙලා යනවනේ අපරාධ. ඕජවන්ත පදෙත් එහෙමයි. ඒකත් තාම අපි කතා කළේ නෑ. ඒ ටික තමයි. හරි. එමනම් අනිත් පැත්ත අපි පටන් ගමු නේද? තව එකේ ගැටලු තියෙන ඉක්මනට අහන්න බලන්න. තප්පර 5යි. හරි ඉවරයි. එහෙමනම්
වෙලෙක පටන්
අනිත් පැත්තේ තියෙන කෙටි වාක්‍ය ටිකක් අපි ඉක්මනට කතා කරගෙන යමු. දැන් මේකේ ඉතින් යටින් ඒ සංලක්ෂයකුත් දීලා තියෙනවා. ඒතෙන් අපිට තද්දිත නැතුව වෙන ක්‍රමවලටත් කියන්න පුළුවන්. හැබැයි ඒ වුණාට දැන් මේ තද්දිත පාඩම නිසා ඊට සමාන තද්දිත පදෙන්න අපි කියන්න උත්සාහවත් වෙමු අර්ථය. තෙල් වෙලෙන්දා.
තෙලිකෝ.
යකඩින් කළ ආයුධයක් ගෙන. ඔව් ගෙන කියපහම ගහෙත්වා කියන වචනේ තමයි හොඳ ඈ. අයෝමයං ආයුධං. ඒක අයෝමය ආයුධං කියලා සමාස කරන්න පුළුවන්. දැන් සමාස පාඩම දන්නවනේ. කම්මදහර සමාස. සත්තං කියලාද? මේක ආයුධයක් කියලාම දීලා තියෙන නිසා ආයුධ කියන වචනේම හොඳයි. ගහෙත්වා දොරටු පාලයාට පහර දුන්නේය. දෝවාරිකං පහරි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෝවාරිකස්ස පහරං අදාසි කියන්නත් පුළුවන්. දෙකම හරි. එතකොට පහරං අදාසි කිව්වොත් අර දීම් අර්ථ ධාතුවක් තියෙන නිසා ඒ දීම ලබන්නේ දෝවාරිකයා නිසා චතුත්තියෙන් තියන්න පුළුවන්. ඔය තැන් වල හැබැයි කියනවා ව්‍යාකරණ පොත්වල ඉතින් ඒකේ රූපේ වෙනසක් නැහැ. ඒ වුණාට කියනවා මේ යහපත් දීමක් ලබන කෙනාව තමයි චතුත්ති. එහෙම නැත්නම් මේ වගේ තැන්වල ඒක චට්ටි කියලා. ඒ අර මොකද චතුත්තියේ නිරුක්තිය දෙන්නේ යහපත් දීමක් ලබන්නා කියලා. ගුටිය යහපත් දීමක් නොවන නිසා ඒ තැනකදී ඒ යෙදීම ඊට සමාන ඉතින් ඒ පදේම තමයි. ඉතින් චට්ටියට දාන එක වඩා හොඳයි කියලා ඉතින් ඒ ව්‍යාකරණ පොත්වල එහෙම අදහසක් විදියට පෙන්ලා තියෙනවා. ඉතින් එහෙම කිව්වත් කමන්නේ. එතකොට එහෙම වුණොත් ඒ යහපත් දීමක් නෙවෙයිනේ. මේ සම්මා ප්‍රදානං කියලානේ සම්පදාන කියන පදේ කිව්වේ. එතකොට ඒ සම්මා ප්‍රදානයක් නොවන නිසා ඒ තැනක ඒ රූපෙමයි චට්ටියේ තියෙන්නේ. ඒ නිසා චට්ටි කියලා ගත්තට වරදක් නෑ. දෝවාරිකස්ස පහරං අදාසි. එතකොට ඒකෙදි කර්මපදේ වෙන්නේ පහරං කියන පදේ. පහරි කියලා ක්‍රියාපදේ තිබ්බොත් එහෙම ඒකේ කර්මය වෙන්නේ දෝවාරික පදේ නිසා දෝවාරිකං කියලා ද්විතියට එනවා. හරි ඊළඟ වාක්‍ය. අපි ඒවා කලින් කතා කරලා තියෙන නිසා වැඩි විස්තර ඕන නැහැ. මට්ට කුණ්ඩලී තෙම.
මට්ට කුණ්ඩලී.
සර්වඥන් වහන්සේ කෙරෙහි සිත පහදවා. කෙරෙහි කියලා කොහොමද කියන්නේ? සප්තමී විභක්තියෙන්. සබ්බඤ්ඤුම් හි කියලා තියන්නත් පුළුවන්.
සබ්බඤ්ඤුම්.
එහෙම නැත්නම් ඔව් ඒ ඔක්කොම මම කියන්නේ භගවති කියලා තිබ්බත් කමන්නේ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි. සිත පහදවා චිත්තං
පසීදිත්වා.
ඔව් චිත්තං පසීදිත්වා. මනං ප්‍රසාදිත්වා කියන වචනේ තමයි වඩා හොඳ. පසීදිත්වා කිව්වොත් පැහැදී කියන අර්ථයයි තියෙන්නේ. මේක පහදවානි. සිත පහදවා. එතකොට පසාදිත්වා කියන වචනේ හොඳයි කියලායි පේන්නේ. මම ඒක පොඩ්ඩක් බලලා කියන්න. මනං පසාදිත්වා චිත්තං පසාදිත්වා. එතකොට පසීදිත්වා කිව්වොත් පැහැදී කියන එකයි. එතකොට ඒක තමන් කත්‍රෝ විදියට කරන දෙයක්. මේක පහදවා හිත පහදවලා. එතකොට ඒ තැනකදී පසාදිත්වා කියන වචනේ තමයි යෙදෙන්නේ. කලෝරිය කොට. කාලංකත්වා කියලා තමයි බහුලව යෙදෙන්නේ. කාලංකත්වා. තෞතිසා දෙව්ලොව. තාවතින්සේ කිව්වත් ඇති, තාවතින්ස දේවලෝකයේ කිව්වත් හොඳයි. රන් විමනක උපන්නේය. කනක කියලත් අපිට තියන්න පුළුවන්. ඊට වඩා හොඳයි දැන් තද්දිත පාඩම නිසා සුවන්නමය විමානේ. සුවන්නමයේ විමානේ කියන එක සමාස කරලා සුවන්නමය විමානේ කියලා තියන්න පුළුවන්. රන්මය විමානයක කියලා. සෝවන්නමය කියලත් තියෙනවා. දෙකම යෙදෙනවා. බහුලව තියෙන හැබැයි සෝවන්නමය කියන පදේ. දෙකම හරි. උපජ්ජි කියලා යන්නේ. උපන්නේ තුන්වෙනි වාක්‍ය. පස්වග මහණහු පංච වග්ගියා භික්ඛු ඒහි පස්සික වූ ධර්මය අසා ඒහි පස්සිකං ධම්මං සුත්වා රහත් ඵලය ලැබූහ. අරහත් ඵලං සච්චි අකංසු. සච්චි අකං සාක්ෂාත් කළහ කියන එක. ලබින්සු කිව්වත් ඉතින් වැරදක් නෑ. අරහත්තං කිව්වත් හරි. අරහත්වය කියන එකයි ඒකට අර්ථය හැබැයි. අරහත් ඵලය කිව්වත් අරහත් ඵලං. එතකොට අරහත්තේට පැමිණියහ කියන එකයි. ලබින්සු කිව්වත් ඉතින් කමන්න. කාලං කත්වා. එතකොට මේ ටික අපි දැන් කිව්වේ නෑ නේද? තද්දිත පද ටික. මොකට කියාගෙන යමු බලන්න. පළවෙනි එකේ තේලිකෝ කියන පදේ, අයෝමය කියන පදේ, දෝවාරික කියන පදේ. දෙවෙනි එකේ රන් විමනක සෝවන්නමය විමානයේ කියන එකයි. තුන්වෙනි එකේ පංච වග්ගිය කියන පදේ. ඒහි පස්සික කියන පදේ. හතරවෙනි වාක්‍ය. බ්‍රාහ්මණ තෙම මානවක යාට රණින් කළා වූහෝ, රිදියෙන් කළා වූහෝ, මැණික් වලින් කළා වූහෝ චක්‍ර දෙකක් දෙන්නෙමි යයි. සෝවන්නමයං වා රජතමයං වා මණිමයං වා චක්ක යුගං දස්සාමි ඉති. එහෙම කියන්නත් පුළුවන්. අර කලින් වාක්‍යයකත් ඔය ටික තිබුණානේ යහ පැත්තේ. ඔන්න කීවෙනි එකද? ඔව්, දෙවෙනි වාක්‍යයේ තිබුණේ. ඒ නිසා චක්ක යුගං කියලා අපිට කිලින්ම ගන්නත් පුළුවන්. දේ චක්කේ කියලා කිව්වත් ඉතින් වරදක් නැහැ. එහෙම වුණොත් අර විශේෂණ පද එන්න ඕන. ද්වේ චක්කේ කියන පදේ දිහා බලාගෙන ද්විතියා බහුවචනේ. තේරෙනවද? විශේෂණ පද රන්මය කියලා තියෙනවනේ.
ස්වර්ණමයි.
ඔව්, එහෙම එන්න ඕන. හරි. දස්සාමිති කීහ ඉති ආහ කියන්නත් පුළුවන්.
කතේසි
කීවේය එහෙම කියන්න පුළුවන්. වදි කියලා කියන්නත් පුළුවන්. අවෝච කියන්නත් පුළුවන්.
මේ කලාවකින් කාණිතේ
එහෙම ගැලපෙන්නේ. දැන් ඒ අර්ථේම අර මය ප්‍රත්‍යයෙන් එනවා. දැන් මේ තද්දිත පාඩම නිසා ඒකම දාලා ලියන එක තමයි හොඳ. සෝවන්න මය කියපුවාම රණින් කළ කියන අර්ථය.
අවෝච.
ඒකද අවෝච? ඔව්. ඒතං අවෝච.
හරි කියන්නේ?
ඈ? අභාසි භාසි මතද. ඒ ධාතු කීපයක් තියෙනවා. ඉතින් එකම අර්ථයේ තියෙන භාස ධාතුව, වද ධාතුව, වච ධාතුව, කත, ඒ වගේ අර්ථ ගොඩක්. බ්‍රූ ධාතුව, මොන ගොඩක්ද? ඊළඟ වාක්‍ය. එතකොට මේකේ මානවක පදේ සෝවන්නමය රජතමය මනිමය කියන පද. ඊළඟ වාක්‍ය ආභි ධර්මික තෙම ආභි ධම්මිකෝ මහා ජන සමූහයාට මහා ජනතාය කියලා තමයි එන්න ඕන කියලා පේන්නේ. මහා ජනතාය දැන් මහා ජනස්ස ධම්මං දේසේසි ඒ වගේනේ තියෙන්නේ. එතකොට මේ මහා ජනතා කියන පදේ ශ්‍රී ලිංගයි. එතකොට ඒකේ චතුත්ති ඒක වචනේට එන්න ඕන. මහා ජනතාය
යනස්තරදී
මහා ජනස්ස කිව්වද? පුළුවන්. ඒකත් ඒ වුණා. දැන් මේකේ ජනතා කිය සමූහයාට කියලා අර සමූහාර්ථේ තව ප්‍රත්‍යයක් ගැන කියවනේ. ඒක බලාපොරොත්තු වෙන තමයි ලියලා තියෙන්නේ. 80 කීවෙනි පිටුවේ 3 නේද? නෑ. 82 පිටුවේ අන්තිමට ගාමතා කියලා හින්දුනේ නේද? ජනතා. ඒක ඉස්ත්‍රි ලිංග. තමන් විසින් දැක්ක යුතු ධර්මය. දැන් තද්දිත පාඩු. සම්දිට්ඨිකං ධම්මං.
සම්දිට්ඨික ධම්මං කියන්නේ
පොඩුවක් සමාස ගන්න පුළුවන්. සම්දිට්ඨික ධම්මං දේශනා කලීය.
දේසේසි.
ඒකේ කතෘ
ආවිනදෝ.
ඔව්. කර්මපදේ
සම්දිට්ඨික ධම්මං.
ඔව්. ධම්මං කියන පදේ. ආවිධම්මික කියන පදේ මහා ජනතාය කියන පදේ සන්දිට්ඨිකං කියන පදේ තද්දිත පද. ඊළඟ වාක්‍ය මුගලන් තෙරුන් වහන්සේ අපි එතනක ඉතින් මහා කොටසක් දාලා කියන එක හොඳයි නේද? මහා මොග්ගල්ලාන තෙරෝ මනෝමය ශරීරයක් මව මනෝමය කායං මාපෙත්වා මනෝමය ශරීරං මාපෙත්වා තෞතිසා දෙව්ලොවට වෙඩිසේක තාවතින්සන් දේවලෝකං කියන එක ඉතින් සමාස කරලා දැන් තාවතින්ස දේවලෝකං අගමාසි. මේ සමාන ක්‍රියාපද ගොඩාක් තියෙනවා. අගා අගච්චි ගච්චි ඔය විදිහේ ගොඩක් පද තියෙනවා. ඒවා අපි තුන්වෙනි පොතේදී කතා කරමු සමානව යෙදෙන පද. අගමාති කියන පදෙත් හොඳයි. මේ අගච්ච කිව්වත් හරි. එතකොට ඒකේ මහා මොග්ගල්ලානත්තේරෝ කියන පදේ තද්දිතයි. මනෝමය කියන පදෙත් තද්දිතයි. ඊළඟ වාක්‍ය. බෝධිසත්ව තෙම.
බෝධිසත්ව.
වෙසක් මාස 15ක් දා පුම්මවාරිද දන්නේ නැහැ මේ නේද? ඒ පිරිනිවන් පාපු දවසනේ කියන්නේ නේද? වේසාක පුන්නමියන් උදය
පාපාතු
කිරිබත් වළඳා
කිරිබත්
කාලයෙහි සායන් හේ කිව්වත් ඇති සායන්හ සමයේ සායන්හ කාලයේ ඔක්කොම ගැලපෙනවා.
ජීම කාලේ.
ඈ? ජීම කාලේ. ඒ අවසාන කාලේ. ඉතින්
හරි.
තොල බෝ මැඩට පැමිණියේය.
බෝධි මණ්ඩණ පාපුනි.
ඔව් අපි සම්පාපුනි කියන වචනේත් හොඳයි. බෝධි මණ්ඩං සම්පාපුනි. බෝ මැඩට සපැමිණි සේක. එතකොට මේකේ තියෙන තද්දිත පද මේකේ එහෙම ප්‍රකට නැහැ නේද?
නැතු වෙදි නේ.
නෑ නේ එක නිපාත පදයක්. නෑ. ඔය තැන තමයි තියෙන්නේ පුන්න මී කියන පදේ. ඒක තාම ඉගෙන ගත්තේ නෑ. ඒක තමයි තින් ගන්න වෙන්නේ.
බෝධිසත්වෝ
බෑනේ. ඒක කිතක පදයන්නේ. බෝධියා සත්තෝ ආලග්ගෝති මතක ඒ විදිහට බෝධිසත්වෝ කිතකයක්
පච්චාවත්
කියන්නේ පසුබත් කාලේ
ඒ සංසාරෙදී කියන්නේ
පච්චාවත් හවසම නෙවෙයි දානින් පස්සේ වරුවට දානින්
පස්සේ ඒක තමයි මොකක්ද නෑ ඒක ගන්න බැරි සංකේතයක්
නෑ මෙතන සවස් කාලයේ හිගෙනත් නේ තියෙන්නේ නේද
පච්චාවත්
දානින් පස්සේ කියන
වෙලාවකින්
එහෙම නේ සවස් කාලයේ කියදි සායන්න සමය කියන එක තමයි කියලා තියෙන්නේ. හරි ඊළඟ වාක්‍ය. එතකොට මේකේ පුන්නමී කියන පදේ තමයි ගන්න වෙන්නේ. ඊළඟ වාක්‍ය. සංගරක්කිත ස්තවිරයන් වහන්සේගේ ඒ ටික කියමුක අපි. සංඝ රක්කිතත් තේරස්ස බෑනා වූ සාමණේර නමක්. ඒකේ අපි දැනගන්න ඕන මේ බෑනා කියන්නේ කවුද කියලාත් ඉස්සෙල්ලා දැනගන්න ඕන වචනේ හදා ගන්න කලින් නේ. බෑනා කියන්නේ කවුද? සහෝදරියගේ පුතානේ.
අර
වටාත් එක නහනවා. න්යාය පොරිට. දොට භාගිනියෝ සාමනීරෝ. මොකද ප්‍රථමාවට ගත්තේ මේ වාක්‍යයේ කත්‍රු පදේ නිසා උක්ත පදේ. භාගිනියෝ සාමනීරෝ පැවිද්ද හැර ගිහියෙක් විය. පැවිද්ද හැර ගියදී පබ්බජ්ජම් පහය කිව්වත් ඉතින් එතන වචනාතේ හරි හැබැයි බොහෝ තැනක ඕක යෙදෙන්නේ උප්පබ්බජිත්වා කියලා තියෙනවා විබ්භමිත්වා කියලා තියෙනවා විබ්භමිත්වා ඒ වචනේ තමයි දැන් විනය පිටකේ නම් බහුලව යෙදෙන්නේ විබ්භමිත්වා කියලා විබ්භමති කියලා කියන්නේ මේ වචනේ බහුලව
යෙදෙනවා.
උප්පබ්බජිත්ව. උපැවිදි වී කියලා සිංහලට අරන් තියෙන්නේ ඒක. උප්පබ්බජිත්ව. ගිහියෙක් විය කොහොමද කියන්නේ? ගිහින් වෙන්න බෑ. ගිහින්ද ප්‍රථමා වෙන්නේ ප්‍රථමා වෙන්නේ අහෝසි කියන්නේ ගිහි අහෝසි
ගිහි
එහෙම පාලියේ යෙදෙන්නේ ගිහි අහෝසි තොට මේකේ තියෙන තද්දිත පද බෑනා වූ භාගිනීය කොහොමද භගිනී නෙය්‍ය භාගිනීය වුණානේ
සාමණේර
ඔව් සාමණේර පද හරි ඊළඟ වාක්‍ය නාවිකයෝ යකඩින් කළා වූද ලීයෙන් කළා වූද රිදියෙන් කළා වූද බඩු අර මේ යක් අයෝමය කියන පදේ මොන විභක්තියෙන් දෙන්නේ
යකඩේ කරනකොට කළා
ඈ
යකඩේ කරනකොට
එහෙමද ඒක විශේෂණ වෙන්නේ අර භාණ්ඩ කියන පදේට විශේෂණ නෙවෙයිද ඒක
එහෙම විශේෂ
එහෙම නැහැ ඉතින් ඒ විභක්තිය කියන්නේ භාණ්ඩ කියන පදේ මොන විභක්තියද
ද්විතිය
එහෙමනම් මේවා
ද්විතිය
ඒවත් ද්විතිය වෙන්න ඕන
ඒ වගේ කිව්වොත්
මේ යානි එතකොට මේ පද ඉන්න ඕන ද්විතිය බහුවචන විදියට තේරුණාද? අයෝමයානිච දාරුමයානිච රජතමයානිච බණ්ඩානි. ඒ දැන් යකඩෙන් කළ කියන එක අයසා කත කියලා අපිට කියන්න පුළුවන්. ඒ වුණාට මේක අපි දැන් තද්දිත පාඩමනේ. අය එහෙම වුණත් අපි කියන්න ඕන අයසා කතානිච එහෙමයි කියන්න ඕන. යකඩයෙන් කළා වූද දැන් භාණ්ඩ පදයට විශේෂණ වන යන්න ඕනේ ඒත් කත පදේ.
කම්මදාන සමාසය. කම්මදාන සමාසය.
කම්මදාන නෙවෙයි. තතිය. කරණ තප්පරිසනේ වුණොත් අයසා කත අයෝ කත කියලා ඉන්න ඕනේ එහෙම.
ඒකෝසනල් භාණ්ඩ කියන එකද විශේෂණ.
දැන් එහෙම නෙවෙයි දැන් අපි හදන්නේ අයෝමය කියලා පදේ අරගෙන. ඒක ඒතකොට තද්දිතයක් නේ. අයෝමය කියන්නේ තද්දිතයක් නේ. ඒ සමාස ක්‍රමයට දැන් හදන්නේ. තේරෙනවද? අයසා කත කියන අර්ථය ගන්නෙ නෑ. ඇයි? දැන් මේ තද්දිත පාඩම නිසා. ඉතින් එහෙම ගත්තත් වැරදි නැහැ. ඒකට ඉතින් ඊට ලේසි වචනයක් තියෙනවනේ අයෝමය කියලා ඒක දාන එක හොඳයි. අයසා කත කියලා දානවට වඩා. භාණ්ඩ නැවෙහි පටවාගෙන නාවාය ආරෝපිත්වා. ඕකේ යෙදීම් දෙකක් ගැන එක ගැන මම ටිකක් හොයලා බැලුවා. මේ ආරෝපිත්වා කියන පදෙත් එක්ක යමකට නැංවා නම් ඒ නැංවේ යම් තැනකටද ඒක සප්තමී නුත්‍ය දෙනවා, ဒုတိယගිනුත් දෙනවා. නාවං ආරෝපිත්වා කියලා තියලා තියෙනවා. නාවාය ආරෝපිත්වා කියලා බුද්ධ දේශනාවෙමත් තියලා තියෙනවා. උදාහරණයක් මම කීපයක් නිකන් ලියාගෙන ආවා. කාදනීයම් භෝජනීයම් ඔන්නෝම වගේ යෙදීමක් ඇවිල්ලා දීගණිකාවේ තියෙන උදාහරණයක් යානේ ආරෝපෙත්වා. කාදනීය භෝජනීය දේවල් යානයෙහි නංවා. එතකොට සත්තමියෙන් තියෙනවා. තව තැනක තියෙනවා තං පුරිසං පාසාදං ආරෝපෙත්වා. ඒ පුරුෂයාව ප්‍රාසාදයට නංවා. එතකොට ඒ වගේ නාවාය නාවං කියන එකමත් දෙවිදියට යෙදුණු තැන් කීපයක් තිබුණා. ඒ නිසා දෙවිදියේම යෙදීම් තියෙනවා කියලා මතක තියාගන්න. සංගමිත්ත තෙරණින් වහන්සේව වැඩම කරවපු විදිහක් තියෙනවා. සංගමිත්ත තීරින් සපරිවාරං නාවං ආරෝපිත්වා. මතක විදිහට එහෙම. ඒතරට සපරිවාරං නාවං ආරෝපිත්වා කියලා ဒုတိယයෙන් තියෙනවා. ඒ වගේම නාවාය කියලා තියෙනවා. නාවාය භණ්ඩං ආරෝපිත්වා. නාවාය සබ්බූපකරණානි ආරෝපිතා ඒ විදියට යෙදෙන තැන් තියෙනවා. ඒ නිසා දෙවිදියටම යෙදෙනවා කියලා එක මතක තියාගන්න. ආරෝපිතා කියන පදෙත් එක්ක ඒ නංවන්නේ යම් තැනකටද ඒ තැන ဒုတိယයෙන් වෙන්නත් පුළුවන්, සප්තමියෙන් වෙන්නත් පුළුවන්. විශේෂ යෙදීමක් ඉතින් ඒ ဒုတိယයෙන් යෙදෙනවා එහෙම. සාමාන්‍ය අපි ဒုတိယයෙන් කියලානේ කිව්වේ. හැබැයි සප්තමියනොත් යෙදෙනවා.
ජීවි අජීවි දේවා.
ඔව්.
ඒවා දිහා බලන්නේ
නැහැ. නෑ, එහෙම කතාවක් කියලා නෑ. නාවාය පදේම දෙවිදියටම ඉදිරියට තියෙනවානේ. ඒක ඉතින් එකම පදේ දෙවිදියටම ඉදිරියට තියෙනවා. නාවාය කියලත් ඉදිරියට තියෙනවා, නාවං කියලත් ඉදිරියට තියෙනවා. ආරෝපිතව පදෙත්. හරි. චීන රටට ගියහ. ඔව්. ගච්ඡින්සු, අගමන්සු, මේ වගේ පද ගොඩක් තියෙනවා. පුත්‍රයන් ඇති. ඔව්. ඒ වාක්‍යය එතකොට නාවිකයෝ කියන පදේ යකඩින් කළ, ලීයෙන් කළ, රිදීයෙන් කළ කියන පද තද්දිත පද. දහවෙනි වාක්‍යය පුත්‍රයන් ඇති මගියා. පුත්ති
මෝ
පුත්ති මෝ කියන්නත් පුළුවන්, පුත්තියෝ කියන්නත් පුළුවන්, පතිකෝ. තොර ඒ පදෙත් හැදෙන්නේ යේනවා සංසට්ටං තරති චරති වහති නිකෝ කියලා සූත්‍රයක් ඉන්නේ. එතකොට පයින් යන නිසා මෙත පදිකෝ කියලා කියන්නත් පුළුවන්. පදිකෝ. සහල් වෙලෙන්දාගෙන් තණ්ඩුලි කස්සද?
කේන.
තණ්ඩුලි කේන.
තණ්ඩුලි කා.
තණ්ඩුලි කා. හරි, දැන් එකම උත්තර ගොඩක් එනවා. බලමු. සහල් ඉල්වීය.
තණ්ඩුලන්
යාචි.
තණ්ඩු.
තණ්ඩුලන් යාචි.
ඉතින් ඒක බහුවචන තිබ්බත් කවන්නේ තණ්ඩුලිය කිව්වත් ඒක නම් කමන්නේ. තණ්ඩුලන් කිව්වත් ලොකු වැරදක් වෙන්නේ. හැබැයි සහල් වෙලින්දාගෙන් කියව එක නම් කිව්වා වැරදි. ද්විතියාවට ඉන්න ඕනේ. බෑන්. යාච ධාතු ද්විකර්මකයි කියලා කිව්වනේ නේ. ද්විකර්මක ධාතු යෝගයේදී අප්‍රධාන කර්මය ද්විතියාවයි. අප්පධානං දුහාදීනං නියාදීනං තුපධානකං කම්මං කම්මේසු නේකේසු උත්ත කම්මන්ති උච්චති කියන්නේ. එතකොට මේකෙදි තණ්ඩුලිකං තණ්ඩුලිකං කියලා ද්විතියවට ඉන්නවා. තණ්ඩුලිකං තණ්ඩුලි යාචි. හරි, එහෙමනම් ඔන්න ඒ අභ්‍යාසය අවසන් වෙනවා නේද? ඊට පස්සේ තියෙන්නේ සාමාන්‍ය තද්දිතය යටතේම තියෙන තුන්වෙනි කොටස. අත්‍යප්ත තද්දිතය. ඉක්මනින් විනාඩියක් විතර ඉක්මනට බලා ගන්න නේද? මේ ටික ලේසි. මේ තද්දිත කොටස එමන ඉක්මනට බලාගෙන යමු නේද? එය ඔහුට ඇත්තේය කියන අර්ථයේ අව අල ඉල එක ඊ වී සී කියන ප්‍රත්‍යය දෙනවා කියලා කියනවා. එතකොට මේකට සූත්‍ර කීපයක් තියෙනවා. ඒ ටිකත් අපි ඉක්මනට ලියාගමු නේද? තමිතාස්මලී තදස්සප්තේලි වීච තදස්සප්ති තං අස්ස අත්ති කියනයි තදස්සප්ති තදස් සප්ති නේ ඒක සයන්න වැඩි නේ සප්තිති තීති වීච වී යන්න ඡයන්න ඇඩ් කරලා වීච හරි ඊට පස්සේ වරහන් ඇතුලේ දාන්න ඉච්ච බලෙන් තවත් පද කීපයක් ගැන කියවෙනවා සෝ ඉල අව අල ඉල අව අල අව ඉල අල අව අව හරි අයවල හරි ඒක අපිට ඔක්කොම සමහර පද මේ පොතේ දීලා නැති වෙයි අපි ඒවා එහෙම නොත් අතහැරලා යමු නේද තව දෙවෙනි සූත්‍රයේ දණ්ඩාදිතෝ ඉක ඊ දණ්ඩාදිතෝ ඉක ඊ ඉක ඊ ඊ යන නැහැ නැහැ යය අර
මයිලී
ඔව් ස්වර ඊ යන ඊළඟ තව සූත්‍රයක් තපාදිතෝ සී තපාදිතෝ සී එක ඇඩ් කරේ සී තව එකක් එනවා සද්ධාදිතෝ න සද්ධාදිතෝ න තවත් ඉතින් ඒ යෙදීමක් තියෙනවා අපිට මේ පොතේ අහුවෙන්නේ නැහැ ඒ නිසා අපි ඒක දෙන්නේ නැහැ. තව සූත්‍ර තියෙනවා අපිට මේ පොතේදී කතා කරෙන්නේ. මෝර්ද ජනනා. ගණන් ටිකක් හැදුවා. හරි. ତୋර මේ සූත්‍ර ටිකෙන් තමයි ඔය හැදුණු පද ටික මේක හැබැයි මේ සද්ධාදිතෝ න කියන යෙදීම මෙතන දාලා නැහැ හැබැයි මෙතන එන්න ඕන ඒක කලින් දීලා තිබුණා ඒක 82 පිටුවේ මුලින්ම 82 පිටුවේ මුලින්ම එතනින් වරහන් ඇතුලේ හැරි දාගන්න මේ පිටුව හා සම්බන්ධයි කියලා 88 පිටුව හා සම්බන්ධයි කියලාවත් දාගන්න ඒක මෙතෙන්නයි එන්න ඕන ව්‍යාකරණ පොත්වල මෙතන තමයි ඒක පෙන්වලා තියෙන්නේ. අත්‍යත්ත තද්දිත යටති. ඇත කියන අර්ථයේ තද්දිත යටති තමයි පෙන්වලා තියෙන්නේ.
සද්ධාන.
ඔව් සද්ධාන.
සද්ධාදිතෝ.
න කියන ඒක මෙතෙන් දෙන්න
ඕනේ.
ඔව්. දොඩොක්කට උදාහරණ දැන් අර වී කියන අපි ඊට පස්සේ දැන් බලාගෙන යමුකෝ. මුලින්ම දීලා තියෙනවා අව කියන ප්‍රත්‍ය නේද? ඒකට උදාහරණ දීලා තියෙනවා කේසව කියලා. කොහොමද තේරුම එතකොට? කේසා අස්ස අත්තිති කේසවෝ. කේස් මොහුට ඇත්තේය කියන එකයි අර්ථය. කේසා අස්ස අත්ති කියලා අපි වාක්‍ය ලියාගෙන ජින වචන යුත්තන් හි අර විදියට සූත්‍ර ටික දාගෙන යනවා. ඒ ගිහිල්ලා ඊට පස්සේ බුත්තට්ඨාන මප්ප ඊට පස්සේ ගන්නවා තදස් සත්ථීති වීච කියන සූත්‍රය අරගෙන ඒකේ ච බලෙන් තමයි කේස කියන පදෙත් එක්ක අව ප්‍රත්‍යේනවා ඒ කියලා අව කියලා දාගන්නවා එතකොට කේසා අස්ස අත්ථීති ඊට පස්සේ අව කියලා දාගෙන එකතු කිරීම අව සමානයි ඊට පස්සේ දාන්නේ මේ සූත්‍රය තදසත්ථීති වීච කියලා. ඒ සූත්‍රයෙන් තමයි අව කියන ප්‍රත්‍යෙන්නේ. ඊට පස්සේ කේසා අස්ස අත්තිති කියන කේ දැන් ඉතිරි කැලි ටික වැඩි නේ. ඊට පස්සේ අපි බුද්ධට්ඨාන මප්ප යෝගෝ කියන සූත්‍රයෙන් අර කලින් මම කිව්වා එක. ඒකෙන් අර වැඩිපුර කියපු ටික අයින් කර ගන්නවා. එතකොට කේසා අව කියලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අර පූර්වස්වර ලෝපාදී කරලා කේසව කියලා පදිහිට. ඒවා පහ ඔක්කොම කියන්නේ ඉතිරි පද ටික මම කියන්නේ දැන් මතක් වෙන නිසා ඒ ටික දැන් කිව්වේ. එකක් හදාගන්න විදිහ මේ සූත්‍රේ විතරයි දැන් අනිත් ඒවාගේ වෙනස් වෙන්නේ. ඉතිරි ඒවා මේ විදිහට හදාගෙන යමු. දෙවෙනි එකේ අල කියලා ප්‍රත්‍යයක් තියෙනවා. නේද? මේකෙදි හැබැයි මේක ඇතැම් ව්‍යාකරණ පොතේ මේක පෙන්ලා තියෙන ආල කියලා. ආල ප්‍රත්‍ය. ඒතර මටත් හිතුනේ ආල කියන ප්‍රත්‍ය හොඳයි කියලා. නේද? මම තව පොඩ්ඩක් එක බලලා කියන්නම් අලද ආලද මේක සම ඒක දෙක දෙවිදියම ඇදිලා තියෙන නිසා ආල කියලා යෙදුනොත් හදාගන්න ලේසි නේද පූර්වස්වර ලෝපේ කරලා හදාගන්න පුළුවන් වැඩි කතා ඇති නේද ඊළඟට ඊට පස්සේ ඉල කියන ප්‍රත්‍යය ජඨා ඉල ජටිල එතකොට ජඨා ඇති කියන එකයි අර්ථය තුණ්ඩ ඉල තුණ්ඩිල පේන ඉල පේනිල හරි ජටා කියලා කියන්නේ එතකොට ගෙතුණු හිසකෙස් වලට කියන නම. එය ඇති කෙනා කියන අර්ථයෙන් ඇති කියන අර්ථයෙන් ඉල ප්‍රත්‍ය. ජටාව
ඇතුළත
දැන් ජටිල කියද්දි තව පොඩ්ඩක් මම බලන්න ඕන. තව අර්ථ තියෙන්න පුළුවන්. ඒ වෙස්මටත් ජටා කියලා කියනවා වගේ මටත් මතක තියෙනවා. එතකොට ඒ වෙස්මවල් ඇති කෙනා කියන අර්ථයත් එහෙම. එහෙම වුණොත් ගත්ත හැකි එක පොඩ්ඩක් බලන්න ඕන.
මොකද මේ පේනල කියන එක මොකද? ඔය අපි දැන් කියන පේනල කොළද?
පේනල ඒක මාත් දන්නේ නැහැ. ඒක නම් පේන නැහැ නේද වෙඩි.
පේනල ගස කියලා
දීලා තියෙනවා.
පේනල ගස කියලා තියෙනවා.
සමහර විට පෙන තියෙන ගස් වර්ගයක්ද දන්නේ නැහැ. ඒක නම් මම එහෙම බලලා නැහැ. මේ
ගස් වර්ගයක් තියෙන සමහර
විට පෙනෙන්නේ. අපි පොඩ්ඩක් පස්සේ හොයාගමු නේද? නැත්තම් දැන් අපි ඉස්සරහට මේ පාඩම යන්න බැරි වෙනවනේ. හරි. ඊළඟට ඉක ප්‍රත්‍ය. ඉක. ඒක දණ්ඩ, මාලා, ඝන ඒ කියන පදත් එක්ක හැදිලා තියෙනවා. ඉතින් ඒවා පැහැදිලි වචන හැදෙන විදිහ.
ඔව්. දැන් අපි අර මාලා කියන එකටත් කෙලිම කිව්වේ මල් දමක් ඇති කියලානේ.
ඔව් ඔව්.
දැන් මෙතන මාලික කියලා නැවත ඒකම කියන
සමාන පද. ඒ අර්ථයේම තියෙන තව පදයක්. පැහැදිලි යටින් පෙන්නනවා මේ පදේ හැදෙන විදිය. මාලී කියන පදේ. මාලී කිව්වත් මල් ඇත්තා. එතකොට මාලික කිව්වත් මල් ඇත්තා. ඉතින් සමාන පද ඒ වගේ එකක් දෙකක් නෙමෙයි මහා ගොඩක් තියෙනවා. හිතට කියන නම් එහෙම මහා ගොඩක් දේශනා ගන්න බෑ කිතුන.
කොහොම ගත්තත් ඒක තද්දිතනේ.
සමාන පද දෙකම තද්දිත. ඊළඟට පෙන්නනවා ඊ කියලා ප්‍රත්‍යයක්. එතකොට ඒකෙන් හැදෙන පද ටිකක් පෙන්නලා තියෙනවා. එය ඇත කියන අර්ථේ. මාලා ඊ මාලි ඔය තියෙන්නේ. ඉතින් ඉතිරි ඒවත් එහෙමයි. අපි මේවා ගැන කතා කළා දණ්ඩී ශබ්දය ගැන කතා කරද්දි භාෂාවතරණේ පළවෙනි පොතේ. ඊට පස්සේ එතකොට දැන් මේ ඉක කියන ප්‍රත්‍යයයි ඊ කියන ප්‍රත්‍යයයි එන්නේ අර දෙවෙනි සූත්‍රයෙන්. එතකොට ඒ පද හදද්දී අපි ඒ සූත්‍රේ තමයි කියන්නේ දණ්ඩාදිතෝ ඉක ඊ. ඉක ඊ කියන ප්‍රත්‍ය දෙක ඒ සූත්‍රයෙන් ගන්න. ඊට පස්සේ වී කියලා ප්‍රත්‍යයක් තියෙනවනේ. මේධාවී, මායාවී ඒ වගේ පද. එතකොට ඒවා පළවෙනි සූත්‍රයෙන් ආපහු. එතකොට සී කියන එක ඇත්තටම සී කියලා තමයි ප්‍රත්‍ය පෙන්වන්නේ ව්‍යාකරණ පොත්වල. තපාදිතෝ සී ඊට පස්සේ සකාර දිත්තයක්. සකාර දිත්තයක් කළා කිව්වත් ඉතින් නැත්තම් මැදට අල් සයන්නක් ආගම කළා කිව්වත් ඉතින් ඒක වරද නැහැ. දිත්තයක් කියලා තමයි කියන්නේ. සමහර පොතක කියනවා ආගමයක් කියලා. ඉතින් කොහොම වුණත් සකාරයක් දෙගුණ කරගන්න ඕන.
මේක මොකෙන්ද සඳහන්?
පරද්විභාව සූත්‍රේ. තපාදිතෝසි සූත්‍රයෙන් තමයි තපස්සි යසස්සි තේජස්සි ඒ වගේ පද
හැදෙන්නේ. තපස්සි කියන
තේම? නෑ ඒක මෙහෙම නෙවෙයි හැදෙන්නේ. ඒ පස්ස ඒක කිතකයක්. වී පූර්ව දිස ධාතුවෙන්. ඊට අමතරව තව අර සද්ධාදිතෝ න කියන සූත්‍රයෙන් ඔය යටතේ මෙතන හැදෙනවා සද්දෝ පඤ්ඤෝ ඒ වගේ පද මූර්ධජ නකාරය ඇවිල්ලා. ඊට අමතරව ඉතින් තවත් යෙදීමක් තියෙනවා අපි ඒවා දැන් කතා කරන්න ඕනේ නැහැ. රෝ කියලා ප්‍රත්‍යය. කොහොමද වැඩිපුර කතා තියෙන කෙනාට මුකරෝ කියලා කියනවා. මුකරෝ මුඛ කියන්නේ කටටනේ. කට ඇති කියලා සිංහලෙන් කියන්නේ කට ඇති පුතා. මුකර පුතා. ඒ
වගේ.
මදුර මී පැණි රස ඇති. ඒ වගේ පද හැදෙනවා එකෙන්. තොට නගරෝ කියලා නගර කියන පදේ අර්ථයත් හැදෙන්නේ එහෙමයි. ඒක කියන්නේ නග කියලා කියන්නේ ගෙදරට. එතකොට ගෙවල් වැඩිපුර තියෙන තැනට තමයි නගර කියලා කියන්නේ.
ගාම
ඒකේ රෝ යන්නක් නැහැ. හරි. එතකොට තව අර මුල් එකේ සෝ යන්නක් ඇවිල්ලා තියෙනවානේ. ඒකෙන් සුමේද සෝ, ලෝම සෝ ඒ වගේ පද හැදෙනවා. සෝ යන්නක් පෙන්ලා තියෙන වරහන් ඇතුලේ. හරි. ඒවා ඉතින් අමතර කාරණා ටිකක් කිව්වා. අපි යමු ඉස්සරහට. ඊට පස්සේ ඊළඟට විස්තර කරන්නේ ශ්‍රී ලිංගේට ඒ පද හරවා ගන්න විදිය ගැන. ඊ වී සී කියන ප්‍රත්‍ය වලින් හැදුණු නාම පද ශ්‍රී ලිංගේට ගද්දි ඉනි කියලා ප්‍රත්‍යක් එකතු වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඇති අර දණ්ඩී කියන ශබ්ද ගැන කියාගෙන කියලා ඊකාරාන්ත ශබ්ද වලදී ඒක ශ්‍රී ලිංගේට ගද්දි ඉනි කියලා ප්‍රත්‍යක් තමයි එකතු වෙන්නේ. ඔව්. ඒක මේකෙදි ඔයකට වෙනම සූත්‍රයක් තියෙනවා. පති භික්ඛු රාජීකාරන්තේහි ඉනි කියලා. පති භික්ඛු රාජීකාරන්තේහි ඉනි. පති භික්ඛු ඉද රාජීකාරන්තේහි. රාජීකාරන්තේහි කාරන්තේහි කාරන්තේහි හි ඉනි නෑ නෑ අනිත් නිය තොට මේකේ අර්ථය පති ශබ්දය භික්ඛු ශබ්දය රාජ ශබ්දය සහ ඊකාරාන්ත ශබ්දයන්ගෙන් පස්සේ ඉනි කියලා ප්‍රත්‍යය කරනවා. පති භික්ඛු රාජ ඊකාරාන්ත ශබ්ද පැහැදිලිනේ. එනිසා තමයි පතිනි භික්ඛුනි රාජිනි කියන පදයි ඊට අමතරව ඊ යන්නෙන් ඉවර වෙන පද වලින් පස්සේ දණ්ඩි දණ්ඩිනි ඒ වගේ යදී. හරි නේද?
සඳහන් කර මාලි කියන්නේ පොල්ලින්ද? ඒක
මාලිනි කිව්වොත් ශ්‍රී ලිංගය. නම්
අටාදී ඊකාරාන්තේ
ඊකාරාන්තින් ඉවර වෙනවා. ඒ නිසා තමයි දැන් මේ V C ගැන දෙකක් තියෙන දැන් ඊ යන්නේ ඉවර වෙලා තියෙන්නේ. තේරුණාද? මේධා V කිව්වත් එතන ඊ යන්නක් කෙරවරේ තියෙන්නේ. එතකොට මේධා V ඉනි මේධා විනි. මේකත් එතකොට තද්දිත ප්‍රත්‍යක්. නාම පදයකට පිටිපස්සෙන් ශ්‍රී ලිංග අර්ථයේ යෙදුණු තද්දිත ප්‍රත්‍යක් ඉනි කියන්නේ. ඒකත් තද්දිතයක්. නාම පදයකට පස්සේ නේ එකතු වෙන්නේ ශ්‍රී අර්ථයේ. එතකොට දැන් මේ දේවල් දැනගත්තම අපිට හරි ලේසි දැන් වචන වල අර්ථ එහෙම දැනගන්න. තේරෙනවද? මේ වගේ මේ රීතිය දැනගත්තම ඊට පස්සේ දැන් වචනයක් දැක්කම ලේසියෙන් අඳුනගත්ත හැකි මේක.
සිංහලේ නම්
ස්ත්‍රීලිංගය වගේ එන හිතෙන්නේ. ඔව්. ඒ වුණාට මාළී කියපුවම පුල්ලිංග. හරි. එතකොට මේ පද හැදෙන විදිහ ඉතින් පෙන්වලා තියෙනවා. ඒවා පැහැදිලි. ඊළඟට ඔන්න දැන් තමා වන්තු මන්තු ඒවා ගැන අපි කලින් කතා කරලා තිබුණාට දැන් තමා ඔන්න පදේ හැදෙන විදිය කියන්නේ නේද? මං කිව්වා දෙවෙනි පොතේදී මේක කියනවා කියලා නේ. ඔන්න එහෙනම් ඒ අවස්ථාව ආවා. හරි. මේන් යුක්තය කියන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා ඇතැම් අකාරාන්ත ශබ්ද කෙරෙන් පරව වන්තු ප්‍රත්‍යත් ඉකාරාන්ත උකාරාන්ත ශබ්ද වලින් පස්සේ මන්තු ප්‍රත්‍යත් ඉදෙනවා. එතකොට ඒකට වෙනම සූත්‍ර දෙකක් තියෙනවා. ඒක ඉතින් මේක ලියන්න ඕනේ නිකන් අවශ්‍ය නම් ලියාගන්න. ගුණාදිතෝ වන්තු. ගුණාදිතෝ වන්තු එකක්. ගුණාදී ශබ්ද කෙරෙන් ගුණ කියන ශබ්ද ආදීන් පස්සේ වන්තු. ගුණාදිතෝ වන්තු. ඊළඟ එක සත්‍යාදීහි මන්තු. සත්‍යාදීහි ඒක සත්‍ය නෙවෙයි වචනේ හැබැයි. සත්‍යාදීහි මන්තු. මේ පදේ හැදලා තියෙන්නේ සති ආදීහි කියන එකෙන්. සති. සති ආදීහි ඊට පස්සේ සංදි වෙලා මෙතන ඉකාරයේට යකාරයක්, හල් යකාරයක්. ඇවිල්ලා ඊට පස්සේ සංදි වෙලා තමයි සත්‍ය ආදීහි කියලා හැදිලා තියෙන්නේ. සති ආදීහි කියන එකයි අර්ථය. සති ආදී ශබ්ද කිරෙන් පරව මන්තු කියන ප්‍රත්‍යයත් යෙදෙනවා කියන එකයි තේරුම. එතකොට මේ වන්තුවාවත් මන්තුවාවත් අර්ථය
එකමයි.
ඔය එකයි. ඇති කියන අර්ථය. සති මන්තු කිව්වොත් සිහිය ඇති. තීත්‍රි ටික කියන්න ඕන නැහැ. ඒව ගැන අපි කලින් කතා කරලා තියෙනවනේ නේද? පළවෙනි පොතේදීත් මේ ගැන කතා කරපු නිසා මේ පදේ හැදෙන විදිය දැන් මතක තියාගන්න. මේවත් තද්දිත පද. වන්තු මන්තු පද. දැන් ගච්ඡන්තු වගේ තැන් ඒවා වන්තු මන්තු පද නෙවෙයි. ඒවා කිතක පද. ඒව ගැනත් අපි කලින් කතා කළා. එතකොට වන්තු මන්තු කෑල්ල නෙවෙයි නේද තියෙන. අන්තු කෑල්ල විතරයි එතන තියෙන්නේ. වයන්නක් මයන්නක් නැහැ. එක මුලින් තියෙන ධාතුවක් ගච්ඡ. දැන් මේ වගේ මුලින් තියෙන්නේ නාම පදයක්. ඒකයි වෙනස. දැන් මේකේ තියෙන්නේ ಗುಣ, ධන, බුද්ධි, සති, ඒ වගේ නාම පදයක්. අරකේ තියෙන්නේ ගච්ඡ, පච, ඒ වගේ ධාතුවක්. ඒ තැනක ඒවා ඒවට අපි කිව්වා කිතක කියලා. මේවා තද්දිත නාම. හරි. ඊට පස්සේ ආයු මන්තු කියන එක ආයු කියන එකේ යුකාරස්ත උකාරයේ යුකාරයේ කෙළවරේ තියෙන උයන්නට අස් කියලා කෑල්ලක් අලුතෙන් එකතු වෙලා මන්තු කෑල්ල එකතු වෙන්නේ කියලා ව්‍යාකරණ පොත්වල කියනවා. එතකොට පදේ හැදෙන්නේ ආයස් මන්තු කියලා. ආයස් මා කියලා කියන්නේ ඒකේ ආලපන පදේ. ආයස් මා. කියන්නේ ආයුෂ ඇත්තා කියන එකයි තේරුම. ඉතින් අර අපි සාමාන්‍යයෙන් අර
ආයුෂ කියන්නේ
ඒ සිංහලෙන් ඒකත් වැරදිලා නේද? ආයුෂ්මතුන් තමයි හරි වචනේ.
ආපදාන්තලගෙන ආයුෂ කියන්නේ.
ආපදෝ
කියන්නේ. ආපදෝ. ආපදෝ කියන්නේ ආයුෂ.
ඒවත් කියන්නේ ආමදෝ
නේනෝ. ආයුෂෝ කියන්නේ.
ඊක නිපාත පදයක් ආලපනාර්ථයේදී.
ඕක ආ විතරක් කියයි.
ආයුෂෝ කියන්නේ.
අවුසෝ කියන එකත් හරි. ඔය ති වෙන එකක් වුණත් ඉතින් කියන්නම් පුළුවන්. එන්නත් නිවැරදි නේ. නෑදී අර කෙටියෙන්
කියන්නේ.
ආදරයටත්
නෑ. හරි. අපි ඉස්සරහට යමු නේද? ඊට පස්සේ එතකොට මේ කියපු වන්තු මන්තු පද යෙදෙන වෙලාවේදී ඒව ස්ත්‍රී ප්‍රත්‍ය ස්ත්‍රී ලිංග පදයක් බවට පත් කරගන්නවා නම් අපි කෙලවරට ඊ යන්නක් එකතු කරගන්නවා ඊ කාර්යයක්. ඒ වගේම ඇතැම් තැනක වන්තු මන්තු කියන මේ ප්‍රත්‍යයේ මෙද තියෙන හල් නකාරයක් තියෙනවනේ. ඒ හල් නයන්න අයින් වෙලත් යනවා. ඒකට මේකට වෙනම සූත්‍ර දෙකක් තියෙනවා. දැන් ඊ කාර්යය එකතු වෙන්න වෙනම සූත්‍රයක් තියෙනවා. නවනික නෙය්‍ය නන්තුහි කියලා. නවනික නෙය්‍ය නන්තුහි. වරහන් ඇතුලේ දාගන්න මේකේදී මේ ඊ ප්‍රත්‍ය එකතු වෙනවා කියලා තමයි එකෙන් කියන්නේ. මම විස්තර ඊට පස්සේ කියන්නම්. සූත්‍ර දෙක. එතකොට පළවෙනිගේ තේරුම මේකත් ඒ දැන් නොකියපු කාරණාවකුත් මෙතන කියනවා. එතකොට තවත් වැදගත් කාරණාවක් හිතන කියවෙනවා. නව නික නෙය්‍ය නන්තුහි කියන එකේ තේරුම නව කියන ප්‍රත්‍යයකින් හැදුණු පදයක්. නව කියලා අපි දැන් කතා කරපු තද්දිත පද තියෙනවනේ. මානව වගේ පද. මනුනව මානවනේ. එතකොට නික කියලා පදයකින් හැදුණු නික කියන තද්දිත පදයෙන් හැදුණු නාම පදයක්. නෙය්‍ය කියන ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු නාම පදයක්. එහෙම නැත්නම් මූර්ධජ නකාරය එකතු වෙලා හැදුණු නාම පදයක්. එහෙම නැත්නම් අන්තු කියන කොටසක් කෙලවරේ තියෙන නාම පදයක්. ශ්‍රී ලිංගයට හරවනවා නම් කෙලවරට ඊ ප්‍රත්‍යයක් එකතු කරගන්න පුළුවන්. හැම එකටම. ඔය හැම එකේ. එතකොට ඒ මානව කියන එක ශ්‍රී ලිංගෙදී මානවී වෙනවා. එතකොට නිකේකින් සාකටික ඒක නම් ඉතින් යෙදිලා තියෙනවද මන් දන්නේ. ඔය වගේ හදා ගන්න පුළුවන්. તો නෙයි එකේ භාගි නෙයි භාගි නෙයි. එතකොට න ප්‍රත්‍යයෙන්
මානවී මානව මානවී
මනු මානවී කියලා හදන්නේ. නෑකින් ඉදෙන උදාහරණ මේකෙන් අපි ගොඩක් කතා කළා. බහුවෙන් ඉදෙන එකක් සද්ධා එකිනු සද්ධි කියලා නම් හැදෙන්නේ නැහැ එතන නම් ඒ න ප්‍රත්‍යයෙන් නැහැ.
භාරද්වාජන
භාරද්වාජී භාරද්වාජී කියලා පද හදාගන්න පුළුවන්.
බාලදේවන
ඔව් බාලදේවීනේ ඔව් ඒ වගේ එකක් තමයි ගන්න වෙන්නේ. දැකලා නැහැ හැබැයි එහෙම එකක් මම බුද්ධ දේශනාවේ මේ දැකපු එකක් මතක් කළේ එකපාර මතක් වෙන්නේ න ප්‍රත්‍යයෙන් හැදුන එක. මම එහෙම උන බලලා කියන්න. දැන් දැනට මතක තියාගන්න අපි න ප්‍රත්‍ය එකතු කරලා හදාගත්තු ඒ වගේ ශ්‍රී ලිංග පද හැදෙනවා නම් හැදෙන්නේ ওই ඊ ප්‍රත්‍ය එකතු කරලා. අපි න ප්‍රත්‍ය එකතු කරලා හදාගත්තනේ පද ගොඩක් නේද? බලදේව බාලදේව වසුදේව වාසුදේව. එතකොට වසිට්ඨ වාසිට්ඨ ඒ වගේ පද හදාගත්තානේ. එතකොට මේ ඒ වගේත් වාසිටි අන්න ඒ විදිහට තමයි පද හැදෙන්නේ කියලා මම තියාගන්න. එතකොට දැන් අන්තු කියන එක කෙලවරේ තියෙනවනේ අන්තු කියලා. ඒකට උදාහරණයක් තමයි දැන් අපි මේ කතා කරන්නේ. ගුණවන්තු, බුද්ධිමන්තු, ඒ වන්තුමන්තු දෙකේම මේ අන්තු කියලා තියෙනවා. ඒ නිසා ඒකෙන් ඉවර වෙන තැන් වලත් කෙලවරට ඊ යන්නක් තමයි එකතු වෙන්නේ. පැහැදිලිද? එතකොට ගුණවන්ති, බුද්ධිමන්ති, සතිමන්ති එමයි හැදෙන්නේ.
ගෞතමීනේ
ගෞතමී කියන එක හදලා එන්න ප්‍රත්‍යෙන් න ප්‍රත්‍යෝ ඒක හරි ගෞතමී කියන එක උතෙන් හරි න ප්‍රත්‍යයට බුද්ධ දේශනාවේ බහුල වේදෙන පදයක් ඈ හරි ඊට පස්සේ මේ තව යෙදීමක් ඊළඟ සූත්‍රයෙන් කියන්නේ න්තුස්ස තං ඉකාරේ කියන එකයි ඒකේ පදවෙන් කිරීම ඉකාරේ ඉකාරයක් පරකල්හි න්තුස්ස තං න්තු ප්‍රත්‍යයට තකාරයක් ආදේශ වෙනවා අර මුළු න්තු කියන කෑල්ලටම තයන්නක් එනවා උදාහරණයක් ඊ යන හැබැයි මේ ඊ කාර්ය පිටිපස්සෙන් තියද්දි කොහොමද උදාහරණයක් ගුණ වන්තු ඊ කියලා තියෙනවා ඊට පස්සේ මේ සූත්‍රය ඇවිල්ලා ගුණ වා මේ න්තු කෑල්ලට කයමංගන ඊට පස්සේ ඊ ඊට පස්සේ ගුණ වර්ත කියලා දැන් තියෙන්නේ ඊ කැ ඊ කොටස එකතු වෙනවා පූර්වස්වර ලෝප ඊට පස්සේ නයි බරයි යුත්තේ සූත්‍රාදී ඇවිල්ලා මේ පදේ හදේ හරි නේද පැහැදිලිද එතකොට ඒ ඊ ප්‍රත්‍ය ඇවිල්ලා තවත් ඒ විදිහට හැදෙන පදයක්. ගුණ වතා කියන පදය දැකලා තියෙනවද? ඒ ගුණ වන්තු ශබ්දේම තතියා පදේනේ. ඒක මේ ප්‍රථම පදයක් නෙවෙයි. මේවා ප්‍රථම පද මේ කියන්නේ. ගුණ වතා කියන්නේ තතියා පදේ. ගුණ වන්තු ශබ්දයේ න්තු හට තා ආදේශයක් නේ තතියා වෙදි. ප්‍රථම පදයක් නෙවෙයි. හරි ඊට පස්සේ ඊළඟට කියලා තියෙනවා මේ කතාව නේද අර උඩින් කියපු සූත්‍රයෙන් තමයි ඊළඟ කතාව වෙන්නේ නව නික නෙය න යන ප්‍රත්‍යයන්ගෙන් සිද්ධ වූ තද්දිත පදයන් ශ්‍රීලිංගෙහි වැටෙන විට ඊ ප්‍රත්‍යක් කළ යුතුය ඒකත් වෙන්නේ අර නව නික නෙය නන්තුහි කියන සූත්‍රයෙන් ඒව අපි දැන් කිව්වා මම මේක දීලා තියෙනවා ඒක නේද අපරාධ කලින් කතා කරා නේද උදාහරණ හිත හිත කල්පනා කර කර නේද දීලා තියෙනවා ඒක හරි ඒ ටික බලා ගන්න එහෙමනම් ඊට පස්සේ ඊළඟට අධිකාර්ථයක් කියන්න ඕන තැන්වලදී තර තම කියන ප්‍රත්‍ය යෙදෙනවා කියලා කියනවා දෙන්නෙක්ගෙන් වැඩි කෙනෙක් ගැන කියද්දි තර ප්‍රත්‍යත් බොහෝ දෙනෙකුගෙන් අධික ගුණයක් කීම සඳහා තම කියන ප්‍රත්‍යයත් යෙදෙන්න ඕන කියලා කියනවා.
අපි පිටතම බොහෝ දෙනා ඉන්නේ.
මේකට සූත්‍රයක් තියෙනවා. විශේෂේ තර තමි සිකි යිද්ධා කියලා. විශේෂේ කියා ගන්න තමයි අරුයි වගේ නේද? මේක මේ පද කීපයක් පෙන්වන්නේ තර තම
එක තයන්නේ මුලම තියෙන්නේ
හරි
තර විශේෂාර්ථයේ ඒ යමකෙන් වැඩි කියන අර්ථය තුරු මෙතන තර ඒ අර්ථයේ මෙන්න මේ ප්‍රත්‍ය ටික යෙදෙනවා කියලා කියන්නේ තර තම ඉසික ඊය ඉට්ට තොට පාප වගේ ශබ්ද වලින් පාපතර පාපතම පාපිසික පාපිය පාපිට්ඨ ඒ විදිහේ පද පහක් හැදෙනවා
අය
එක වචනයකට පුළුවන් සමහර වගේ පහෙන්ම ඉතින් බුද්ධ දේශනාවෙ නැති වෙන්න පුළුවන්
පාපිය
පාපතර පාපතම පද කොහොමද තියෙනවා පාපිට්ඨ පදෙත් තියෙනවා ඔය ඉසික කියන එක සමහර පොත්වල පෙන්නලා තියෙන්නේ ඉස්සික කියලා. ඉස්සික. එතකොට දෙවිදියේම පද තියෙන්න පුළුවන්. පාපිස්සික කියලා සමහර තැනක තියෙනවා. ඉසික හෝ ඉස්සික. එතකොට මේකේදී අර මං වඩා විශාලයි කියන ලකුණ දාලා තියෙනවානේ. එතකොට එහාට යන්න යන්න වරපතල වැඩි. පාපයෙන් වැඩිම කෙනාට තමයි කියන්නේ එතකොට පාපිට්ඨ කියලා. හරි. එතකොට මේකේ ඉතිරි පදවල අර්ථ දීලා තියෙනවනේ නේද? පාප පාපතර පාපතම. පාපෝ කිව්වොත් පාපියා. හීන හීනතර හීනතම. පනීතතර පනීතතම. ඒ විදිහට තියෙනවනේ. එතකොට පාපතර කියනවට වඩා පාපතම කිව්වොත් ඊට වැඩි. ඊටත් වැඩි පාපිස්සික ඊටත් වැඩි පාපිය ඊටත් හොඳටම වැඩි පාපිට්ඨ ඉතින් මේ ලෝකේ ඉන්න ලොකුම පාපියට කියන නමක් වගේ පාපිට්ඨ
සඳහන් ඉසික ඒක කොහොමද සඳහන්
කරන්නේ
පාපිස්සික
කියලා පාපිසික කියලා පෙන්වලා තියෙනවා සමහර පොතවල පාපිස්සික කියලා තව සයන්නක් එතකොට මෙදට එන්න ඕන හල් සයන්න
පාපිසික
ඉති වඩා පවිතු කියන එක වඩාත් පවිතු
ගොඩක්
අතිශයින් පවිතු කියන එකයි
ගොඩක් ඉඳලා
මට එහෙම යෙදිලා අහු වුණා මතක තැන් නැහැ පාපිසික පදේ යෙදෙනවා ඇති ඉතින් අපිට පාපිසි නෙවෙයි හරි එහෙමනම් ඒ කොටස ඉවරයි නේද අපි ඉක්මනට අට කතාවෙත් කොටසක් කියවලා
සන්නුද මාරයට කියන්නේ බාපිය කියලා.
අතිශයින් පාපී කියන අර්ථය. ඉතින් ලෝකේ ඉන්න ඉතින් වැඩිම පාපියක්ද අපි දන්නේ නැහැ නේ. එහෙම කියන්න බෑ. ඊට වඩා ඉතින් පව් කරපුවා හිටියා. ආනන්තරිය පව් තව. මම බලන්නම් පොඩ්ඩක්. මට එහෙම බලන්න දෙන්න. හරි අපි බලාගෙන යමු මේ ටිකේ. ඊළඟ කොටස තස්මින් සමයේ කියලා පටන් ගන්න ඡේදෙ නේද? නෑ නෑ ධම්මපද අටුවාව. මං කියන්නම් සිංහලෙන් කියමු එහෙමද? තස්මින් සමයේ සමයේ සත්තා පවත්ත වර ධම්මචක්කෝ
පවත්ත වර ධම්මචක්කෝ
පැවැත්තු උතුම් දම්සක් ඇතිසේක් අනුපුබ්බේන ආගන්ත්වා අනුපිළිවෙලින් පැමිණ අනාථ පිණ්ඩිකේන අනාථ පිණ්ඩික සිටුතුමා විසින් තතු චතුපන්නාස කෝටි ධනං විසජ්ජෙත්වා කාරිතේ පනස් හතර කෝටියක් ධනය වියදම් කොට කෙරුවා කර වූවා වූ ජේතවන මහා විහාරේ දෙවුරම් මහවෙහෙරෙහි මහාජනං මහජනතාව සග්ගමග්ගේ ච මොක්කමග්ගේ ච පතිට්ඨාපය මානෝ ස්වර්ග මාර්ගයෙහිද මෝක්ෂ මාර්ගයෙහිද පිහිටුවමින් විහෙරති වැඩ වාසය කරන සේක දැන් පැහැදිලි නේද එතන මේ විහෙරති පදේ අපි අන්තිමට ගත්තා එයි අර වැඩ වාසය කරපු ආකාරයේ විස්තර කරන කොටස ඊට පිටිපස්සෙන් තියෙන්නේ ඒ නිසා ඒ ටික කියලා තමයි අර වැඩ වාසය කරපු ඒ ක්‍රියාපදේ අපි කියන්නේ තථාගතෝහි
තථාගතෝහි
තථාගතයන් වහන්සේ වනාහි මාතිපක්ඛතෝ අසීතියා
මාතිපක්ඛතෝ අසීතියා
පිටිපක්ඛතෝ අසීතියා
ඉති පිටිපක්ඛතෝ අසීතියා ඉති
දේ අසීති ඥාති කුල සහස්සේහි කාරිතේ
දේ අසීති ඥාති කුල සහස්සේහි කාරිතේ
විහාරේ
විහාරේ
අපි මේ ටික එකටම කිව්වේ නැත්නම් අර්ථ ටිකක් කියන්න අමාරුයි එතකොට අපි කියන්නේ මව්පක්ෂයෙන් 80,000ක්ද පියපක්ෂයෙන් 80,000ක්ද යයි එක් ලක්ෂ 60,000ක් ඥාති කුල විසින් කර වූවා වූ විහාරයෙහි ඒකමේව වස්සාවාසං වසි එකම වස් කාලයක් විසූසේක අනාථ පිණ්ඩිකේන කාරිතේ ජේතවන මහා විහාරේ
අනාථ පිණ්ඩිකේන කාරිතේ ජේතවන මහා විහාරේ
අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද දෙව්රම් මහ විහෙරෙහි ඒකෝන වීසති විසි එකක්ද ඉතින් ඒ වස් ඔව් 19 ඒකෝන වීසති කියන්නේ 19 ඒකේන වුණ වීසති ඒකෝන වීසති නේද ඒක වීසති නෙවෙයි හරි විසාඛාය විශාඛාව විසින් සප්ත වීසති කෝටි ධන පරිච්ඡාගේන කාරිතේ පුබ්බාරාමි විසිහත් කෝටි ධනයක් පරිත්‍යාගයෙන් කර වූවා වූ පූර්වාරාමයෙහි ච වස්සාවාසේ ඉති වස්සාවාස හයක්ද යයි පින්නම් කුලානම් ಗುಣ මහන්තතං පටිච්ච
පින්නම් කුලානම් ಗುಣ මහන්තතං පටිච්ච
කුල දෙකෙහි ಗುಣ මහන්තත්වය නිසා සාවත්ථින් නිසාය සවැත්නුවර ඇසුරු කොට පංච වීසති වස්සාවාසේ වසි වස්සාවාස 25ක් වැඩ සිටිසේක ඇති නේද අදට තව නම් තියෙනවා සීතල ටික පස්සේ ටික අපි පස්සේ කියමු. ඒ ටික නේ 19යි 6යි. ජයවස්සාවාසය කියන
ඉන්නේ
26 යාලු. 26 නෙමෙයි අර කියපු හැටි නම් 27ක් වෙන්න ඕන. දැන් 21යි 6යි ඉන්නේ.
නෑ මට අතන සබ්ස්ක්‍රයිබ්
එක ඒකෙත් එකයි. දැන් ඔක්කොම වස්සාවාසය 45යි නේ භාගය පාන. එමනම් ඊළඟ සතියේ අපිට පොත කරන්න බැරි වෙයි.
හරි. තවද අපි එක දවසක්
දාගමු. පොඩි ඉල්ලීමක් කළා මේ ඊළඟ සතියේ නැවැත්වුවොත් හොඳයි කියලා.
හොඳයි. නැත්
බ්‍රහස්පතින්දා වගේ දැම්මොත් කට්ටියට වැඩ වැඩි වෙයිද මේ ටිකේ? අපි ඒක නිසා මේ සතිය නවත්තුමු. ඒක සතියේට කොහොමද? නේ. අපි ඒක නිසා ඒක සතියක් නවත්තලා
කරානේ.
මේ ටික ඉතින් බලාගෙන තියාගන්න. අභ්‍යාසෙම ඉතින් ලියලා කරගන්න. දහතුන් වෙනි අභ්‍යාසිනි
මාසෙක